Question number 24, Honorable Charminder Vijayasree to ask the
ප්‍රශ්න අහන කර සභාපතිතුමනි.
Honorable Minister.
අයන්න නැත. අයන්න එක නැත. දෙක අදාළ නොවේ. තුන්වෙනි ප්‍රශ්නේ රටේ ආර්ථිකයේ කරුණු ලබන බලපෑම් සැලකිල්ල ගනිමින් නිවාස අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකිවන ලෙස ප්‍රතිලාභින් තෝරා ගැනීමට හැකිවනසේ ඉඩම් කච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පැවැත්වේ. එසේ ඉඩම් කච්චේරි මගින් ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී ඔවුන්ගේ ආදායම් මට්ටම ඉඩම් හිමිකම් තත්ත්වය පරීක්ෂා කිරීම හා ඉඩම් බැහැර කිරීමෙන් පසු පසු විපරම් කිරීම. වාණිජ කෘෂිකර්ම කාර්යයන් සඳහා ඉඩම් බැහැර කිරීමේදී ආර්ථික වශයෙන් ඉහළ ඵලදායි ව්‍යාපෘති කරේ අවධානය යොමු කරේ. එසේම මෙම අමාත්‍යාංශ යටතේ ඇති ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා භූමියේ විවිධ පරිහරණ අවස්ථා අනුව කලාපීය වශයෙන් හඳුනා ගැනීමටද සිදු කරනු ලබන අතර දැනට රජයේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 5.4 වේ. එය මුළු භූමි ප්‍රමාණයේ 83% පමණ වේ. මෙම ඉඩම් ප්‍රමාණය කැලෑ රක්ෂිත පාරිසරික සංවේදී කලාප ආදී මෙන්ම කෘෂිකර්ම කර්මාන්ත සඳහා භාවිත කළ හැකි ඉඩම්ද ඇතුළත්ය. මෙම ඉඩම් හඳුනා ගැනීමේදී සහාය වර්ගීකරණය කිරීමේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව මගින් ඉටු කරනු ලබන අතර එම වර්ගීකරණය අනුව එක් සුදුසු කටයුතු සඳහා නිර්දේශ කිරීම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව නීතියානුකූලව සපුරලිය හැකි පිණිස නීතිමය අයිතිය තහවුරු කිරීමේ මූලික නීතිගත කිරීම කටයුතු දැනට ආරම්භ කර ඉටු කර ගන්නේ ඇලඹේ. ඒ අනුව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් ප්‍රතිපත්ති සකස් කර අවසන් නැති අතර ආණ්ඩු ක්‍රම විස්තරයේ 13 සංශෝධනය පරිදි ඉඩම් කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව ඉදිරියේදී අවස්ථා අනුව කලාපීය වශයෙන් හඳුනා ගැනීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් ඉඩම් පවරා දීමට සැලසුම් කිරීමට කටයුතු සිදු කරනු ඇත. ආයන්න අදාළ නොවේ. ඒ වගේම මේ සම්පූර්ණ පසුබිම් වාර්තාත්මකව එකවට සභාගත කිරීමක් කරන්නත් පුළුවන්.
Thank you. Honorable Member.
සුතිගරු එමුතුමා මගේ පළවෙනි අතුරු ප්‍රශ්න කරු සභාපතිතුමනි. මගේ පළවෙනි ප්‍රශ්නේ සඳහන් වෙන බැංකුව කියන වචනේ තිබෙන කාරණා ඉතා වැදගත් වෙනවා. දැන් ඔබතුමා අලුත් ඇමතිවරයෙක් හැටියට අපි දරකවනවා කරු ඇමතිතුමනි. අපේ ලංකාවේ සිටීමේ ඇතුළේ තිබෙන අපේ අමාත්‍යාංශයේ හෝ කොතනවා නොවිජිච්ච බොහෝ දේවල් චීනයේ සමහර විට තියෙනවා. ජපානයේ සමහර විට තියෙනවා, ඇමරිකාවේ සමහර විට තියෙනවා. ඉන්දියාවේ සමහර විට තියෙනවා. මොකද අපේ රටේ තියෙන වටිනාකමෙන් වැඩිවිච්ච ඔබතුමා සඳහන් කරනා වගේ මේ නිදානයේ තියෙන වටිනාකම පිළිබඳව අපිට සංඛ්‍යාලේඛන සහ ගත නොකරත් අපි සාමාන්‍ය ඉඩම් ගත්තොත් මම කතා කරන්නේ වටිනාකම් තියෙන ඉඩම්. ඊට සාපේක්ෂව අපේ පදිංචි ඉඩම් තිබෙනවා, ඒවත් හොඳයි. පදිංචි නැති ඉඩම් තිබෙනවා, ඔප්පු නැති ඉඩම් තිබෙනවා. මෙන්න මේ කියන සියලු දේ හඳුනා ගැනීම සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් මේ කාලීනව වැදගත්කමක් තියෙන කාලවකවානුවක තමයි අපි ඉන්නේ ගරු ඇමතිතුමනි. සර් වග කිය යුතු ඇමතිවරයෙක් කැටියට මොකද අපිට වඩා හොඳට අපේ රටේ තියෙන ඉඩම් ටික ඉන්දියාව දන්නවනම් අපිට වඩා හොඳට අපේ රටේ තියෙන වටිනාකම් ඉඩම් ටික චීනේ දන්නවනම් ඒ සියල්ල දැනුවත්ව නොදැනුවත් වගේ ඉන්නවා කියන කාරණේ තමයි අපිට දැනෙන්නේ සියලු ආණ්ඩුකරණයන් තුළ. මොකද ආණ්ඩුවක් ආවට පස්සේ ආණ්ඩුවේ හැකියාව වෙලා තිබෙන්නේ මේ සීමිත සම්පත්තික වටිනාකම් සම්පත්තික අත යට ගන්න දෙන තුල විකුණලා කරු ඇමතිතුමනි. ඔබතුමා මේකට සම්බන්ධ නැහැ. මම කියන්නේ පෙර ඇමතිවරු කරපු කාලේ ඒ එසේ නොකර යා යුතුයි කියන යෝජනාව තමයි මේ කරන්නේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ. එහෙනම් මම හිතනවා ඔබතුමාටත් මේ රටේ පැවැත්ම වෙනුවෙන් අනාගතය වෙනුවෙන් මේ ඔබ දකින මේ නිදානේ වටිනාකම මේ රටේ පුරවැසියට අවශ්‍ය විදියට ගන්න. මොකද බොහෝ හුදෙක් ගත්තේ විදේශිකයෝ. එහෙම නැත්නම් දිත්ත පුරවැසියෝ. උන් තමයි මේ අපේ රට විකුණන්නේ අලෙවි කරලා. ඒ ප්‍රතිවිපාකය විඳිනවා. ඒ නිසා ඒ එසේ නොවන විදිහේ වැඩපිළිවළක් ඔබතුමා ආරම්භ කළා තියෙනවාද? ඔබතුමාට මේ සභාවට එක ආරම්භ කළා තියෙනවා
කියන්නේ.
ඔව් වැදගත් ප්‍රශ්නයක් මම හිතනවා. ගිය යහපාලනේ කාලේ 99 අවුරුදු බදු කියන එක ලංකාවෙන් නැති කරලා 33 අවුරුදු බද්ද තමයි දැනට තියෙන්නේ. ඒක විශේෂයෙන්ම 33 අවුරුදු බද්ද අනුව හරි ව්‍යාපෘතියක් නොකරනවා නම් ඒ කාලෙදි ඵලදායකත්වය නැවෙනවා නම් ඒක තවමත් කිසිම වෙනසක් නැතුව තියෙනවා. ඔබතුමා කිව්ව එකත් එක්ක එකඟයි. මේ රට අයිති වෙන්න ඕනේ මේ රටේ පුරවැසියන්ට. ඒ නිසා මේ මිලියන 2කට වඩා පිරිසකට ඉඩම් මොප්පු තවම ලැබිලා නැහැ. ඉතින් අපි ඒක සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒ වැඩපිළිවෙළ සාර්ථකව කරගෙන යනවා මේ දවස්වල තියෙන රටේ තියෙන වත්මන් තත්ත්වයක් එක්ක සමාර්ථයන් වල ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අපි හැබැයි නිල වශයෙන් ඒ වැඩේකට ආරම්භ කරා. හැම සතියකම ඉඩම් ඔප්පු 5000 කට වඩා දෙන්න වැඩි පිළිලක් හදලා දිනා සතියක් පාසම්. ඉතින් මම විශ්වාස කරනවා ව්‍යාපෘති තෝරා ගැනීමේදීත් ඒවට ප්‍රමුඛත්වය දෙන්න ගායන්ත කරුණාතිලක මැතිතුමා ඉන්න කාලේ හොඳ වැඩක් කරලා තියෙනවා. ඇමතිවරයෙක්ට වුණත් අත්සමකින් අක්කර 25ක් දෙන්න පුළුවන් එක එතුමා කාලේ එතුමා පහකට බැස්සුවා. මොකද නැත්නම් ඕක සම්පූර්ණ විකුණන නිසා. ඉතින් මමත් ඒක රඟ ඒ විතරක් නෙමෙයි ඇමතිතුමා අත්සන් කරත් වෙනම කොමිටුවකින් නිර්දේශයක් එන්නත් ඕනේ. ඒ නිසා එහෙම හිතනමැති විදියට යන්න බෑබෙද මම හිතන එක හොඳ ක්‍රමවේදයක් කියලා. ඒ නිසා ඔබතුමා කිව්ව විදියට වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිනවා. ඒ වගේම හඳුනා ගැනීම වැඩපිළිවෙලක්. මොකද විශේෂයෙන්ම අත් ප්‍රමුඛ ස්ථානයක් දෙන්න වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න ඉඩම් දෙන්නත් ඒ වගේම සෝලා ප්‍රොජෙක්ට් කරන්න. එහෙම නැත්නම් මේ පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච ඒ දේ කරන්නත් අපි ප්‍රමුඛ ස්ථානයේ මේ අවස්ථාවේ දීලා ඒවට තමයි ආයෝජන දෙමින් පවතින්නේ කියන එක.
Thank you. Honorable member
දේවිනී අතුරු ප්‍රශ්නේ මම හිතනවා මම යෝජනා කරපු වැඩ පිළිවෙලට එහා ගියේ තවත් කාර්යයක් ඔබතුමා යෝජනා කරේ. ඔබතුමාගේ මේ 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 ඔප්පු ලබා දීමේ වැඩසටහන පිළිබඳව ගත්තොත් ඒ හිමිකම් ඔප්පුව කියන කාරණේ ගරු එමුතුමනේ බැංකුවකටත් අරන් යන්න බෑ. ඒකේ අයිතිය සම්පූර්ණ ලැබිලා නැහැ. මම හිතනවා මේ 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 වෙලේ මේ මොහොතේ සමහර වෙලාවට යමක් කරනවා යමක් කරන්න ඕනි යමක් කළ යුතුයි කියන කාරණේ සමාජගත කරන්න යම් උත්සාහයකේ දීමේදී වීම කියන කාරණේ තමයි රට කතා කරන්නේ. හැබැයි ඔබතුමාට පුළුවන් නම් මේක සින්නක් කරව දෙන්න. මොකද මේ සින්නක් කර අයිතිය ලබා දීම සඳහා තමයි ওই වැඩපිළිවෙලේ මූල ආරම්භය හරි දකින්. හැබැයි මේ දවස්වල දෙන ඔප්පු වල තියෙන කරුම තමනේ හිමිකම. ඒ හිමිකම කියන කාරණේ තුළ ඔහු තාමත් ඉන්නවා පදිංචි ඉඳලා. මේක රජයේ සතු. ඒක රජයේ සතු. ඉතින් රජයේ සතු වීම තුළ ඔහුට මූල්‍ය වැඩපිළිවෙලකටත් එහෙම නැත්නම් දරුවට හෝ එහෙම නැත්නම් පසුපැවරුම හෝ කෙරි ගැනීම සඳහා වැඩපිළිවෙලක් වෙන්නේ නැහැ. ඒක තමයි දීර්ඝ කාලයක් තිස්සේ තියෙන්නේ. ගරු සභාපතිතුමනි, ඒ නිසා තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යවලත් පොලිසියවලත් මහා විවිධ අර්බුද තිබෙන්නේ. අපේ රටේ විශාල පොලිසියට සහ අධිකරණ වලට වැඩ වැඩියෙන් තියෙන මේ ඉඩම් නඩු. ඒ ඉඩම් නඩු විසඳීම සඳහා වූ හරි වැඩපිළිවෙලක් කිසි දෙනක යොමු වෙලා නැති නිසා. ඒක මම හිතනවා ඔබතුමා ගන්න ඔය වැඩපිළිවෙලේ එකක් මාධ්‍ය ටීවී එකේ අපි දකින හිමිකම අරගෙන යනවා. හැබැයි සැබෑ හිමිකම නෙමෙයි. සැබෑ අයිතිය නෙමෙයි. සින්නක්කර අයිතිය නෙමෙයි. ඒ නිසා ඒකට යොදවන මුදල ඉදිරි කරලා සැබෑ සින්නක්කර ඔප්පුව ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර යුතුයි කියන
ප්‍රශ්නේ
තමයි මම කතා කරන්නේ.
Thank you honorable minister.
ගරු මන්ත්‍රීතුමනි මම හිතනවා ඒකත් කටයුතු කරමින් පවතිනවා. සින්නක්කර ඔප්පු ලබා දීම ඒක නෛතික අර්බුදයක් තියෙනවා. ඒ නෛතික අර්බුදය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් විසින් මේ දෙන ඔප්පුව සින්නක්කර ඔප්පුව බාර ඔබතුමා කිව්ව කාරණේ ණයක් ගන්න බෑ. ඒ නිසාම තමයි අපිත් ඒකට බොහොම ඉක්මනට මේ කටයුතු කරන්න. හැබැයි එතුමන්ලට පුංචි වාසියක් තියෙනවා. ළමෙක් ඉස්කෝලේට දාගැනීමේදී හරි දැන් දීලා තියෙන බලපත්‍රයේ ඔප්පුව ඔවුන්ගේම වීම තුළ ඒ වාසිය හෝ දැනට තියෙනවා. හැබැයි සින්නක්කරව ලබා දීම තමයි හරිම ක්‍රමේ. ඒකට නෛතික වෙනස් වීමක් වෙන්න ඕනේ. වෙනස් වුණා මේ ඔක්කොම සින්නක්කර ඔප්පු බවට පත් කරන්නට තමයි ඒ නෛතික නීතිමය වශයෙන් තියෙන බාධාව අයින් කරලා අලුත් නීතියක් මේ සම්බන්ධයෙන් ගෙන ඒමට අග්‍රාමාත්‍ය රනිල් කෘෂිකමතුමා කටයුතු කරනවා. ඒක මගේ අර්ථයෙන් නෙමෙයි වෙන්නේ. එතුමාගේ අර්ථයෙන් ඒ නීතිය සම්පාදනය වෙන්න ඕනේ. එතුමා හිතන්නේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා මේ පහුගිය දවසකදී අපිත් එක්ක ওই ඉඩම් හොප්පු බෙදා දීමේ දවසේදී කිව්වා. ඒත් එක්කම ගරු මුරසනේ මන්ත්‍රීතුමනි, කාර්යසභා සභාපතිතුමනි 21 ගැන නලින් ඇහුව මන්ත්‍ර ඔබතුමත් එකයි 21 ඇත්තටම එතුමාට පැටලීලා 21ක් නැහැ. 21ට නඩුවක් යන නිසා ඒක 22 හැටියට තමයි අපි ඉදිරිපත් කරේ. 21 තියෙන ගොඩාක් කරුණු මේක හැදුවේ කවුද කියලා මාත් දන්නවා. 21 හැදුවේ කවුද කියලා ඔබතුමාලගේ නීතිඥවරයෙක් නෙමෙයි, මේ පැත්තේ ඉන්න තව නීතිඥවරයෙක් විපක්ෂයේ ඉන්න. හැබැයි ඒ නීතිඥවරයා හදපු 22 ඒ 21 ඔක්කොම කරුණු වලට ජනමත විචාරණයකට යන්නේ. ඒ නිසා ඒ 21 බාර ගැනීම හැකියාවක් නැහැ. ඒක නඩුවකට යන්නේ කොහොමද? හැබැයි 22 මමත් කියනවා එක තැනක පොඩි අඩුවක් තියෙනවා. ඒක ගැන කල්පනා කරත් 19ට යෑම පළවෙනි ජයග්‍රහණයක් ඇරෙට දකින්නවා. ඒ නිසා 19 සම්පූර්ණ බලාත්මක වීම සහ 22 තියෙන එක කටයුත්තක් ඒක වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන කී.
I'm sorry, because of the time shortage, we have 45 minutes. We have 21 more questions. So please support. Thank you, thank you. Question 25, Honorable Shanta Bandara. To ask the Minister of Tourism and Lands.
ගරු ශාන්ත බණ්ඩාර මහත්මනි, සති දෙකක කාලයක් කියලා නෝ. මොකද ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් දිගව තිබිලා තියෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ අනිත් ප්‍රශ්නේ පොඩ්ඩක් සද්දයක් ඉල්ලීමක් කරනවා. මම ඒක ඔබතුමාටම දෙන්නම්.
Question number 26, Honorable Sivanesan Thurai Sandrakantan, to ask the Minister of Tourism and Lands.
I would like to take two more weeks for this because the ministry was not ready because of all this trouble and too much of things going on these days. So, 1-2 weeks, please.
Thank you. Question number 27, Honorable Shanta Bandara, to ask the Minister of Industries. Honorable Minister.
Garu Niyojakarasa Sabatumani Prashna Anka Eka A Pilutra O A Eka Pilutra O Didhas Viseka Vashedi Patik Nishpadin Niali Sankava Igdha Desia Hateka Kamanavanatara then a Tema Toraturu Yavat Kan Krimi Kadar Sidukan Labai A Deka Pilutra O Mesinda Amatian Shivsin Pahata Kriamar Geneta දිවයින පුරා බතික් පුහුණු නිෂ්පාදන මධ්‍යස්ථාන 160ක් ස්ථාපනය කිරීමට යෝජිතයි 21 වර්ෂයේදී බතික් පුහුණු නිෂ්පාදන මධ්‍යස්ථාන 60ක් ආරම්භ කර පළවෙනි අදියරේ පුහුණු වීම අවසන් කර ඇත දෙවන වටේ පුහුණුසා කටයුතු සිදු කරමින් පවතී පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු එම යෝග්‍ය මධ්‍යස්ථානවල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත මෙම සසු මධ්‍යස්ථානවල පුහුණු ලාභින් සඳහා ගෘහාශ්‍රිතව බතික් කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැපයේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හරහා එම පුහුණු ලාභීන් සඳහා ව්‍යවසායකට පුහුණුවක් ලබා දීම මගින් නිෂ්පාදන කටයුතු කරගෙන යාමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන ලබයි පුහුණු අවසානයේ NVQ 3 මට්ටමේ සහතිකයක් පිරිනමන ලබන අතර ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන අලෙවිය සඳහා ලක්සල ආයතන සමග ව්‍යවසායකින් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරයි බතික් අත්‍යන්ත රෙදිපිලි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය මාත්‍යංශ විසින් සංවිධානය කරන ලබන ජාතික හා පළාත් අලෙවි ප්‍රදර්ශන සඳහා එම ව්‍යවසායික නිෂ්පාදන සඳහා ලැබී ඇති අවස්ථාවක් සලසනු ඇත ප්‍රශ්න අංක ඈ පිළිතුර ඔව් ප්‍රශ්න අංකයේ ඈ නව තාක්ෂණය භාවිතා කරමින් සිදු කරන වැඩසටහන් සඳහා මඟ පෙන්වීමක් කරන්නේද පිළිතුර ඔව් ඉහත බතික් පුහුණු මධ්‍යස්ථානවල පුහුණු වීමවලදී පැරණි ක්‍රමවේද වෙනුවෙන් අලුත් විලාසිතා සහ නවීන පරිසර හිතකාමී නවතම වර්ණවලින් යුත් දෛව වර්ග භාවිතා කිරීමට පුහුණු ලාභින් දැනුවත් කොට ඇත පරිසර හිතකාමී අපද්‍රව්‍ය බැහැර කිරීමේ විද්‍යානුකූල පදනමක් හඳුන්වා දෙමින් තිබේ විවිධ වර්ණ සංකලනවලින් යුත් අපනයන තත්ත්වයේ බතික් නිෂ්පාදන විරඳ පොළවෙත යොමු කිරීමට කටයුතු කරනු ලබයි නව තාක්ෂණ ක්‍රමවේදයන් සහ නවීන විද්‍යානුකූල විලාසිතා නිර්මාණය කර සදා සැකසූ විෂය නිර්දේශයක් මගින් පුහුණුව ලබා දීම සිදු කෙරේ බතික් සහ මෝස්තර නිර්මාණයේ මූලික බතික් පුහුණුව පතුරම් නිර්මාණය හා මහාන මැෂින් අලුත් වැඩියා වෙන කොටස් හතරකින් යුක්ත පාඨමාලාවක් සෑ සිදු කරයි ජාවා බතික් සිල්ක් බතික් ආදී සාම්ප්‍රදායික ඉටි බතික් කලාවෙන් ඔබට ගොස් වෙළඳ පොළ ප්‍රවණතා උදෙසා විවිධ නවීන මෝස්ත්‍රවලින් පිළිබඳව ජාතික මෝස්ත්‍ර මධ්‍යස්ථානය මගින් පුහුටු මාලා හඳුන්වා දී පවත්වාගෙන යනු ලබයි ඉහත විවිධ අංශ ඔස්සේ ශිල්පීන් පුහුණු කිරීම සඳහා පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා පුරා 2021-2021 වසර තුළදී පෙන්වා පවත්වා මේ වන විට ශිල්පීන් 600ක් පමණ පුහුණු කර ඇත පතික් අත්‍යන්තර දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මගින් පළාත් සභා සමග ඒකාබද්ධ වී 2022 වසරේදී සෑම පළාතකටම නවීන පුහුණු මධ්‍යස්ථාන නවීන තාක්ෂණික සහ උසස් මට්ටමේ පුහුණු මධ්‍යස්ථාන බවට පත් කිරීමට කටයුතු සිදු කිරීම ආරම්භ කොට ඇත ඊ පැනනු නගී
Honourable Member, Garusolutoni, Mang Palavini Athuru Prashne Hatiyata Visheshayen Mahanna Kemathi, Garu Karmathamathumagen, Api Kawuruth Dannawa, Api Deergha Kalayak Ape Parliamentuweth Wenath Ape Hama Rasweemukedima Katha Karanne, Deshiya Ayojakayek Ho Videshiya Ayojakayek Yam Karmanthayak Arambha Karanna Soodanam Vela, E Ayojanaya Karanna Karmanthaya Arambha Karanna Yamedi, Ape Rata Thula Pavathina Neethi Raamuwa Thula විශාල ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම අපි දන්නවා පෞද්ගලිකවම ආයෝජකයන් රාශියක් දේශීයත් විදේශීයත් ගොඩක් ව්‍යාපෘති අතෑරලා යනවා. ඒ නිසා අපේ ඇත්ත කතාව ගත්තොත් මෑත භාගයේදී කර්මාන්ත ආරම්භ කිරීම සම්බන්ධව අපි රටක් හැටියට ගොඩක් පහළ තැනක ඉන්නේ කියලා මම අවංකව කියන්න ඕනේ මේ වෙලාවේ. ඇත්තටම පසුගිය ඉතිහාසය තුළ ඇඟලුම් කර්මාන්තශාලා විශාල වශයෙන් ආරම්භ කරපු නිසා අද අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් එනවා. නමුත් මෑත කාලීනව ඒ කර්මාන්ත ආරම්භ කිරීම සම්බන්ධව අපේ රටේ තිබෙන ඒ ක්‍රමවේදය සම්බන්ධව මම දැක්කා අලුත් ආයෝජන ඇමතුමා හොඳ පියවරයන් එක පියවරක් ගත්තා අර විදේශීය ආයෝජකයන්ට වීසා කාලය වැඩිපුර ලබා දෙන්න
Honorable Member, please make the question brief.
ඒ නිසා මේ දුර්වලතාවයන් මගහැරවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඔබතුමා මං හිතන්නේ කෙටි කාලයක් අමාත්‍යාංශය අරගෙන කැබිනට් මණ්ඩලයේ හරි සාකච්ඡා කරලා කඩිනමින් ඒ අයට සුබදායි පිළිතුරක් ලබා දෙනවා හරි කියලා දැනගන්න
කැමතියි. ප්‍රශ්නය සම්පූර්ණ සත්‍යයක් ශ්‍රී ලංකාව ව්‍යාපාර ආරම්භ කිරීමටත් පවත්වාගෙන යාමටත් ව්‍යවසායකත්වය ආරම්භ කිරීමට පවත්වන ඉතාම අපහසු රටක් ලෝකෙම තිබෙන. ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සමහරක් යෝජනා කරලා තිබෙනවා. අපි ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය හරහා ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය ඉදිරි මාස 3ක් කාල තුල එළි දක්වනවා. එහිදී ඉන්ඩස්ට්‍රියල් කමිෂන් අපි පූර්ණ බලැති කාර්මික කොමිෂන් සභාවක් ස්ථාපනය කරන්න යෝජනා කරලා තිබෙනවා. ඒ හරහා මේ නෛතික බාධාවන් එකම ස්ථානයකදී විසඳලා දෙන්නට අවශ්‍ය පදනම සකස් කරන වැඩසටහනක් ව්‍යුහාත්මකව යෝජනා කළත් මේක කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළා. අනුමැතිය ලබාගෙන ජනතාවගේ අදහස් ලබාගෙන ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙන. ඒ හරහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත කිරීමේ පහසුව වැඩි දියුණු කරන්න අවශ්‍ය පියවර ගණනාවක් අපි අරගන්න යෝජනා කරලා තියෙනවා.
Thank you honorable member. මයි දෙවියනි අතුරු ප්‍රශ්න හැටියට ඔබතුමා වැවිලි කර්මාන්ත අමාත්‍යවරය හැටියටත් ඒ වගේම කර්මාන්ත අමාත්‍යවරය හැටියටත් කටයුතු කරන නිසාම මේ ප්‍රශ්නය අහන්න මම තීරණය කරා. විශේෂයෙන්ම අපේ රට මේ පත් වෙලා තියෙන ආර්ථික තත්ත්වය ගොඩ ගැනීම සඳහා විශේෂයෙන්ම අපිට වර්ෂයකට අඩුම වශයෙන් ඩොලර් මිලියන 10000ක් ඩොලර් මිලියන 12000ක් ගන්න පුළුවන් දැනටවත් තියෙන ඒ සැලසුම් දිහා බලපුවාම අපේ රටේ කංශ වගාව නීතිගත කිරීම තුලින්.
Honorable member, please make the question brief because of the shortage of time.
Okay. ඒ නිසා විශේෂයෙන්ම මම මාධ්‍ය තුලින් දැක්කා තායිලන්තය වගේ රටවලත් ඒ වගේම තවත් රටවල් ගණනාවක මේ කංශ නීතිගත කරලා තියෙනවා. මේ කංශ කිව්වම සමහර අය හිතන්නේ මේ වැරදි විදිහකට මේ පාවිච්චි කරන දුම්බන විදිහට පාවිච්චි කරන එක කියලා. නමුත් ඒටිහා ගිය විශාල වශයෙන් පොල් ගහ වගේම කංශ ගහේ මුල්වල කඳ කොළ මල් ඒ සියල්ලම ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පිළිබඳව මේ වගේ ආර්ථික අපහසුතාවයක් තියෙන වෙලාවකදී අවධානය යොමු කරන්න කැබිනට් මණ්ඩලය අවධානය යොමු කරලා ඊට අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන්න ඔබතුමා
නායකත්වය
ගන්නවද කියලා දැනගන්න.
Thank you honorable minister.
ඔබතුමා කියපු කාරණේ සත්‍යයක්. මේක විශාල වාණිජ වගා වටිනාකමක් තියෙන වාණිජ කංශ වගාවේ ඒ සඳහා අවශ්‍ය වගා ක්‍රම නිදහස ලබා දීම සඳහා අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩලයෙන් රටේ නීතිය වෙනස් කරන්න අවශ්‍යක. දැනටමත් අතන පහුගිය කාලේ සිසර ජයකොට ඇමතුමා සාධනීය මැදිහත් වීමක් කළා දේශීය ඖෂධ අමාත්‍යවරයා හැටියට. ඒක නීතිපත් දෙපාර්තමේන්තුවේ යවලා තියෙනවා. එතනින් නිෂ්කාශන ලැබුණු ගමන්ම අපිට පුළුවන් නීතිමය කටයුතු ඉදිරියට අරගෙන ගිහිල්ලා රටේ වගාව කරන්න අවශ්‍ය අවස්ථා ලැබලා දෙන්න. ඒක හැබැයි වාණිජමය වශයෙන් ආරක්ෂාකාරීව කළ යුතු. ඒකට අන්තරාකාරී ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය ප්‍රථමයෙන් ලැබෙන්න අවශ්‍යයි.
Thank you. Question number 28 honorable Mohammed Muzamil to ask the Minister of Industries.
මම අහනවා කතා නැගිට.
Honorable Minister.
ගරු මුලස්තුනි සභාපතිතුමනි A1 පිළිතුර ඔව් A2 2015 දී කිලෝග්‍රෑම් 27249යි 2016 කිලෝග්‍රෑම් 29954යි 2017 කිලෝග්‍රෑම් 20077යි 2018 කිලෝග්‍රෑම් 20002යි 2019 කිලෝග්‍රෑම් 24456යි A1 ඔව් A2 2017 වර්ෂයේ කේබල් ඕෆ් කට්ස් කිලෝග්‍රෑම් 5734යි 2018 සහ 2019 වර්ෂවලදී තඹ ලබා දී නොමැත. A3 එම තඹ ආශ්‍රයෙන් එම සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ කොප වය මිලිමීටර 8, බ්‍රාස් වය මිලිමීටර 8 සහ බ්‍රාස් වය මිලිමීටර 12.5 A පැනල් නොනගී.
Honorable member.
අබතුමනි මේ ප්‍රශ්නෙට ඍජු අදාළ නොවුණත් මම අහන්න කැමතියි. දැන් අපේ රටේ කර්මාන්ත ශාස්ත්‍රයේ මේ ඇති වෙලා තියෙන අර්බුදය පියමං කරන්න විශාල පිටුවහලක් කරගන්න යුතුයි. ඉතින් මේකෙදී විශේෂයෙන් ඔබතුමා දන්නවා අද තියෙන ආර්ථික අර්බුදයත් සමග බැංකුත් එක්ක ගනුදෙනු කරන ව්‍යාපාරිකයන් විශාල පීඩනයකට ලක් වෙලා තිබෙනවා. කර්මාන්තකරුවන් විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඔවුන්ගේ පීඩාව අවස්ථා ගණනාවකදීම ඔවුන් මාධ්‍ය සාකච්ඡා පවා කරලා ප්‍රකාශ කරලා තිබුණා. මේක සම්බන්ධයෙන් ඔවුන්ට යම්කිසි සහනයක් ලබා දීම සම්බන්ධයෙන් බැංකුත් සමග ඔබතුමා කර්මාන්ත අමාත්‍යවරයා හෝ අමාත්‍යංශය වශයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරලා තියෙනවාද?
ගරු මුසාවෙල් මැතිතුමනි ඔබතුමා කියපු කාරණේ තාම සත්‍යක්. බැංකුවලට කතා කරනවා වගේම අපි මමත් විජේදාස රාජපක්ෂ ඇමතුමත් එකතු වෙලා මෙතන සති දෙකකට පෙර අපි කැබිනට් මණ්ඩලයට කැබිනට් යෝජනාවක් උරින් ඉදිරිපත් කළා තියෙනවා කැබිනට් පත්‍රිකාවක් ගිය සතියේ තමයි ඒක අනුමැතියට ගන්න තිබුණේ හැබැයි මුදල් අමාත්‍යංශය මගින් කල් ඉල්ලලා තියෙන නිසා ඒක මේ සතියේ නැවත විවාදයට අපි සලකා බලනවා එහිදී අපි යෝජනා කළා තියෙනවා කොරෝනා අවස්ථාවේදී වගේම මොරටෝරියම් එකක් ලබා දෙන්න කියලා ණය ගෙවීමේ කාලය දීර්ඝ කරන්න කියලා ණය වෙනුවෙන් සහනයක් ලබා දෙන්නට කියලා ගෙවීමේ ඒ වගේම ණය වෙනුවෙන් අත්පත් කර ගැනීමට යෝජිත වත්කම් අත්පත් කර ගැනීම නවත්වන්නට ඒ කියලා සහ සුළු හේතුවක් නිසා අර අසාදු ලේඛන ගත කළ ක්‍රිම් ගිහයකට ගිහිලා තියෙන ව්‍යාපාරිකයින්ට ඒක නොසලකා නැවත ණය ලබා දෙන්න කියලා ඉල්ලීම ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ගිය සතියේ ඉදිරිපත් කළා ඒක ගොඩක් වෙලා අද සාකච්ඡාවට ගැනීම අපි උපරිමයෙන් උත්සාහ කරනවා ඔවුන්ට අවශ්‍ය සහන ලබා දීමට මූල්‍යමය ප්‍රතිපාදන තත්වයන් යටතේ ලබා දෙන්න පුළුවන් සහන ලබා දෙන්නට.
Thank you Minister, Honorable Member.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අසංක නවරත්න මන්ත්‍රීතුමා.
Honorable Asanka Navaratna.
Thank you. ගරු ඇමතුමනි මේ ප්‍රශ්නයට අදාළ නොවුනත් පොදුවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලුවක් සම්බන්ධයෙන් මම මතු කරන්නේ විශේෂයෙන්ම වයඹ පළාත් සභාව යටතේ පවතින දඟස්පිටියේ සහ එර්ලියාවල කර්මාන්තපුර දෙක ඍජුව කර්මාන්ත අමාත්‍යංශයත් එක්ක සම්බන්ධ නොවුනත් අපේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන කර්මාන්තපුර දෙකක් එයින් කර්මාන්ත පහක් අද වෙනකොට සෝචනීය විදියට වැහිලා තියෙනවා ඒ වගේම අනිත් කර්මාන්ත ශාලා ටිකත් බොහොම අමාරුවෙන් තමයි කරගෙන යන්නේ විශේෂයෙන්ම මේ ඉන්ධන ප්‍රශ්නයත් එක්ක ඒ වගේම විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදනය සම්බන්ධයෙන් වැඩිම දායකත්වය දෙන කර්මාන්ත ශාලා ටික තියෙන්නේ. අතනම මිල සම්බන්ධව තීරණ ගන්නෙත් කුරුණෑ දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවෝ. ඉතින් ඒගොල්ලන්ටත් තියෙන ප්‍රධාන ගැටලුවක් මේ අමුද්‍රව්‍ය සපයා ගැනීම, අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම විදේශයන්වල ඉඳලා ඒ ගැටලුවටත් ඔබතුමාගේ විසඳුමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඉන්ධන ගැටලුව විශේෂයෙන්ම අපනයන විදේශ විනිමය ගේන කටයුතු කරන කර්මාන්ත ශාලා ගණනාවක් බලාපොරොත්තු වෙනවා ඔවුන් ඩොලර් ලබා දීලා ඉන්ධන ගන්න. ඉතින් අපි කණිජ තෙල ඇමතුමත් එක්කත් කතා කරද්දී ඔබතුමාගේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා කර්මාන්ත අමාත්‍යංශය විදියට මැදිහත් වෙලා මේ කර්මාන්ත කරුවන්ට ඉන්ධන ටික සපයා ගැනීම සඳහා ඩොලර් වලින් මිලදී ගන්න ඔවුන් සූදානම් ඉන්නවා. ඒ සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන්න කියලා
ඉන්ධන මිනිස්ටර්
ඇමතුමනි මෙම සියලුම කර්මාන්ත කරුවන් ඕල් උපදේශක සංගම් සමග ගිය මිට සති දෙකකට පෙර අපි මහ බැංකු අධිපතිතුමා අපේ අමාත්‍යංශයට ගෙනලා එතුමා ඉදිරිපිටදී සාකච්ඡා කරා. එහිදී අපනයනයේ වෙනුවෙන් අමුද්‍රව්‍ය ආනයනයට අවශ්‍ය උදව් කරන්නට බැංකු සමග ගනුදෙනු කතා කරන්නට මහ බැංකු අධිපතිතුමා පොරොන්දු වුණා. ඒ වෙනුවෙන් එතුමාගේ නියෝජිතයෙකුත් පත් කරලා ඉන්නවා. ඉතින් අපනයනය කළා මුදල් උපයනවා නම් ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට උපරිම ප්‍රමුඛත්වය මහ බැංකුවත් ලබා දෙන තීන්දුව කළා තියෙනවා. ඉතින් නමුත් ගැටලු තියෙනවා. ඉතාම සුළු සංචිත ප්‍රමාණයක් එක්ක සුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් තිබෙන නිසා. හැබැයි ඒකට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබා දෙන කටයුතු කරනවා. විශේෂිත කාරණයක් තියෙනවා නම් බැංකුවකින් අපිට ඔබතුමාට ලබා දෙන්නේ නැත්නම් උන් ගනුදෙනු කරපු බැංකුවට අපිටත් කතා කරන්න පුළුවන්. ඒක දැනුම් දෙන්නේ කියලා ඉල්ලීමක් කරන්න. දෙවැනි කාරණේ ඉන්ධන සම්බන්ධයෙන් ගැටලු වු. හැබැයි මේ තියෙන සීමිත ඉන්ධන ප්‍රමාණය නැවත වතාවක් රටේ බෙදනකොට ප්‍රමුඛතා ලැයිස්තුවක් අපි යෝජනා කරා. ඒකේ පළවෙනිම තුනේ පොදු ප්‍රවාහන ඊට පස්සේ තිබුණේ ආරෝග්‍ය ශාලා වගේ ප්‍රධාන කාරණා අත්‍යවශ්‍ය සේවා ආරක්ෂක හමුදා ඊට පස්සේ අපි කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අංශය වෙනුවෙන් ප්‍රමුඛතාවය දෙන්නේ කියලා හඳුනගෙන සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ඒ වගේම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය නලින් ප්‍රාම් දෙමතුමාගේ ඒක සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් හඳුනගෙන කෝට එකක් ලබලා දීලා ඒක ඩිපෝ මගින් බෙදා හරින්න ඩිපෝ වලට ළඟම සභාපතිතුමා හරහා දැනුම් දීලා තිනු. ඉතින් යම් ප්‍රමාණයකට ලබා දෙනවා ඒක ප්‍රමාණවත් නැහැ. හැබැයි 10 වෙනිදාගෙන් පස්සේ අපි තුන ඩීසල් ගැටලුව රටේ බොහෝ දුරට විසඳෙයි. එතකොට කර්මාන්ත සහ විශේෂයෙන් නැවත ප්‍රමුඛත්වය ලබා දීලා මේ බෙදහැරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
Thank you honorable Mohammed Muzamil, question number 29 to ask the minister of industries.
මම ආර කත
honorable minister
ගරු සභාපතිතුමනි ආ එක විවිධ මැණික් පවුල් අනුපවුල් වර්ග අනුවර්ග අනුව මැණික් වර්ග 104ක් ශ්‍රී ලංකාවෙන් හමුවන බව හඳුනාගෙන ඇත. ඒ පිළිබඳව විස්තර පසු වෙනත් වාර්තාවකට මට සභාගත කරන්නම්. මැණික් පවුලේ ප්‍රධාන පවුල් 11ක මැණික් වර්ග 104ක් තිබෙනවා. ආ දෙක ශ්‍රී ලංකාවේ සමස්ත භූමින් සිට 25ක ප්‍රමාණයක මැණික් විභවයක් සහිත බව ඇස්තමේන්තු කර ඇත. ඒ නිශ්චය කර ගැනීමට අධිභාවිතාවක් සහිත ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා මැණික් නිධි ගවේෂණය සහ තක්සේරු කිරීම නමින් ව්‍යාපෘතියක් මැණිකා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයකින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන අතර ඉන් මැණික් විභවයක් සහිතයි උපකල්පනය කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රමාණය 151කි. මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 17ක් ආවරණය වන පරිදි මැණික් හා සිතියම් තාක්ෂණික වාර්තා සකස් කොට ඇත. එය සමස්ත භූමි ප්‍රමාණයෙන් 5.1ක් පමණක් ආවරණය වේ. දැනට මැණික් කර්මාන්තේ නිරත සිටින පුද්ගලයන් සංඛ්‍යාව මුළු සංඛ්‍යාව 58118ක් මේ අතර පතල් සේවකයින් බලපත්‍රධාරීන් මැණික් වෙළඳ බලපත්‍රධාරීන් කැපුම් බලපත්‍රධාරීන් ස්වර්ණාභරණ ලියාපදිංචි ඇතුළු සියලුම දෙනාගේ එකතුව ස්වර්ණාභරණ ශිල්පීන් ඇතුළු සියලු දෙනාගේ එකතුව 58118ක් ඉන්පසුව අපනයන ආදායම් 2019 වර්ෂයේ සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 253ක් 2020 වසරේදී ඩොලර් මිලියන 171ක් සහ 2021 වසරේදී ඩොලර් මිලියන 264ක් වශයෙන් වාර්තා වෙනවා. මෙහි මැණික් වලින් මේක මැණික් ස්වර්ණාභරණ රළු මැණික් ප්‍රතිඅපනයන දියමන්ති දියමන්ති ස්වර්ණාභරණ සහ ගෙවුඩ කියන සියලුම අපනයනවල එකතුව තමයි මම සඳහන් කළේ.
Thank you. Honorable Member.
ලෝ ප්‍රශ්නේ මේ ගාමිණී වැලේපොඩ මන්ත්‍රීතුමා.
Honorable ගාමිණී වැලේපොඩ.
අමාත්‍යතුමනි, මේ වෙනකොට මේ මැණික් අපනයන කිරීම සඳහා ප්‍රධාන අපනයන මධ්‍යස්ථානයේ විදිහට ප්‍රධාන කාර්යාලයේ මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියට ක්‍රියාත්මක වෙන අතරතුරේදී සාකා දෙකක් පිහිටවලා තියෙනවා. රත්තබුර සහ කටුනායක. මේ වෙනකොට රත්තබුර අපනයන මැණික් අපනයන මධ්‍යස්ථානයත් කටුනායක මැණික් අපනයන මධ්‍යස්ථානයත් දෙකම අකර්මණ්‍ය වෙලා ඒ දෙක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එනිසා මම තමුන්නාංශයෙන් ඉල්ලා සිටිනවා ඉතා කඩිනමින් මේ දෙක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම මම විමසන්න කැමති මේ අවස්ථාවේ කොච්චර කාලයක් ඇතුළතදී මේ අපනයන කටයුතු මේ මධ්‍යස්ථාන දෙකෙන් ඉටු කරගන්න අපනයන කරුවන්ට අවස්ථාව සලසා දෙනවා.
Thank you. Honorable Minister.
ඉල්ලීමක් පහුගිය කාලේ කොරෝනා අර්බුදයත් එක්ක තමයි මේ තත්ත්වය මතුවලා තියෙන්නේ. අපි ඉදිරි මාස 3ක කාලය තුළදී මේ මධ්‍යස්ථාන ආරම්භ කරන්න කටයුතු කරනවා.
Thank you. Question number Honorable Member Gamini Velapada.
දෙවෙනි පස්සේ තමයි මම ගිය සතියේ ඔබතුමාට ඉදිරිපත් කළා. දැන් මැණික් අපනයනය කරන අයතේ ඩොලර් තියෙනවා. ඒ අය පතල් කර්මාන්තය කරගෙන යාම සඳහා ඩොලර් වලින් ගෙවලා ඩීසල් සහ පෙට්‍රල් සහ ඒ උපකරණ මිලදී ගන්න සූදානම්. ඒ වගේම ඩීසල් ඒගොල්ලන්ට දෙනවා නම් වෙනම මධ්‍යස්ථාන අපි හඳුනාගත්තා. ස්ථාන කීපයක දිස්ත්‍රික්කයේ ඩොලර් වලින් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ගෙවලා ඒ වෙන ගෙන ඩීසල් ප්‍රමාණය ඒ මධ්‍යස්ථාන තෝරගන්න ස්ථානවලදී පතල් කම්කරුවන්ට බෙදා පතල් කර්මාන්තේ නිරත වෙලා ඉන්න අයට බෙදා දීමේ වැඩපිළිවෙලකුත් අපි සකස් කළා. ඒ යෝජනාව සංස්ථාවට බාර දුන්නා. ඉතින් අද වෙනකන් අපිට මේ අද මම දැන් මේ ප්‍රශ්නේ අහන්න පැය භාගයකට කලිනුත් කතා කළා. පෙට්‍රෝලියම් කෝපරේෂන් එකෙන් හෝ IOC සමාගමෙන් කෙලින්ම මේ ඩොලර් ගෙවලා මේ ඉන්ධන ලබා ගැනීමේ පහසුකම අපිට තාම හදලා දුන්නේ නැහැ. දැන් ඩොලර් ගේන ව්‍යාපාරයක් විදිහට දැන් ඔබතුමා ඉලක්කම් ඉදිරිපත් කළා මේ සභාවට අවුරුද්දකටම ඩොලර් මිලියන 253යි. දැන් 2021 දී ගණන්ලා තියෙන ඩොලර් මිලියන 264යි. නමුත් අපි විශ්වාස කරනවා ඒ කියන්නේ මාසෙකට ඩොලර් මිලියන 30ක් විතර. නමුත් මාසෙකට ඩොලර් මිලියන 100ක විතර ආදායමක් ලබා ගන්න පුළුවන් මේ කර්මාන්තයේ ගැන මම නිතරම මේ හැප්පෙන්නේ එකයි. ඉතා කඩිනමින් මේ කටයුත්ත ඉටු කරලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ තුල විශාල මැණික් සංචිත ප්‍රමාණයක් තිබෙනවා. මේ මැණික් සංචිත බලපත්‍රලාභීන්ට තමන්ගේ ඉඩම්වල බලපත්‍ර ලබාගෙන උපකරණ ගෙනල්ලා ආයෝජනය කරලා බලාගෙන ඉන්නවා තෙල් නැති නිසා. මේ පැත්තෙන් රට බලාගෙන ඉන්නවා ඩොලර් නැතුව. එතකොට මේ දෙක සම්බන්ධීකරණය කරන්න කියලා කරුණාකරලා මම අමතිතුමා ඉදිරියේ ඔබතුමාට මැදිහත් වෙන්න
කියලා කිව්වා.
මැණික් සංස්ථාවෙන් මේකට මැදිහත් වෙන ප්‍රමාණය ඉතාම අල්ප තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ ගැටලුව ඍජුව තමුන්නාංශයේ ඔබතුමා මේක ඍජුව අධීක්ෂණය කළා. මේ අවස්ථාව
සැලකුවා.
මේ ඩොලර් ආදායම රට උපයලා දෙන්න ඕනි කරන කටයුතු ටික බිම ඉටු කරලා ඉවරයි. නමුත් රජයෙන් ඉටු වෙන්නේ නැහැ මේක.
Honorable Member, thank you very much for the question. Honorable Minister.
නෑ මේ தத்துவයේ යටතේ තියෙන සීමිත ප්‍රමාණයක් විතරයි ඩීසල් ලබා දෙන්න පුළුවන්. ඒක අපිට දැනුම් දීලා තියෙනවා කර්මාන්ත කරුවන්ට ප්‍රාදේශීය ලේකම්තුමියගේ අනුමැතිය තියෙනවා නම් අදාළ ව්‍යාපාරයේ ලියාපදිංචි කරලා තියෙනවා නම් ඒ සීමිත ප්‍රමාණය ඩිපෝරි ලබා දෙන්න එක අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඔබතුමා අහපු දෙවෙනි කාරණේ අනිත් ප්‍රධාන ප්‍රශ්නේ ඩොලර් වලින් තෙල් ගන්න පුළුවන්ද කියන එකට ඒක ඔබතුමා මමත් ඒ මතේ ඉන්නේ. ඒක වැදගත් කාරණයක්. හැබැයි මේ සම්බන්ධයෙන් මේ ශ්‍රී ලංකාවේ තුල මේ ඩොලර් වලින් ගනුදෙනුව කරන එක ප්‍රධාන ශ්‍රී ලංකාවේ ගත් ප්‍රධාන මූල්‍ය තීන්දුවක්. ඒ තීන්දුව ගත යුත්තේ මහා බැංකුව මූල්‍ය මණ්ඩලයේ සමග ඩොලර් වලින් ගනුදෙනු කිරීම. අපි යෝජනා කරලා තියෙනවා ඔබතුමා කියපක ඇත්ත මේ පද්ධතිය තුළ විශාල ඩොලර් ප්‍රමාණයක් තියෙනවා බැංකුවලට ප්‍රේෂණය නොවිච්ච
එකතු කරගන්න හොඳ ක්‍රමයක් තමයි ඩොලර් වලින් මේ පෙට්‍රල් හෝ ඩීසල් මිලදී ගැනීමට සැලැස්වීම. හැබැයි ඒකට මේ වෙළඳාම ඩොලර් වලින් කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුවක් මහ බැංකුව ගන්නට ඕන. එහෙම කරොත් තමයි මොකද ඒගොල්ලෝ කියනවා මේක ඩොලරයිසේෂන් ඔෆ් ඉකොනොමි කියලා ඒගොල්ලෝ හඳුන්වන්නේ. රුපියල වෙනුවට ඩොලරේ භාවිතය ගැනීම. ඒක නවත්වන්නේ කොහොමද? පාලනය කරන්නේ කොහොමද කියන එක තීන්දුව කරන්න ඕනේ මහ බැංකුව. එහෙම කරොත් අපිත් යෝජනා කරනවා පුළුවන් නම් ඒ යෝජනාව ක්‍රියාත්මක අපි දැන්වත් කැබිනට් මණ්ඩලයේ කතා කළ තුන අවස්ථා කීපකදී ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහ බැංකුව මූල්‍ය තීන්දුවක් ප්‍රතිපත්තියක් අරගන්න ඕනේ. එතකොට පුළුවන් අපිට ඒ කටයුත්ත ඉෂ්ට කරන්න.
Thank you. Question number 30, Honorable Rohana Bandara to ask the Minister of Buddha Sasana, Religious and Cultural Affairs.
Mangana Garu Sabhavattumani.
Honorable Minister.
Garu Niyojya Karakasabha Sabhavattumani. Madhyama Ekka Madhyama Sanskrutika Aramudala Magin කිසිදු පූජනීය ස්ථානයක් පාලනය නොකරයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය මත සංරක්ෂණය නඩත්තු හා පුරාවිද්‍යා පර්යේෂණ කාර්යයන් පමණක් සිදු කරනු ලබයි. දෙක, අදාළ නොවේ. තුන, ඒත් අදාළ නොවේ. හතර, නැවතත් අදාළ නොවේ තමයි උත්තරේ විය යුත්තේ. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති, කෙසේ වුවත් ගරු මන්ත්‍රීතුමාට කරන එතුමාගේ ප්‍රශ්නයට සාධාරණයක් කළ යුතු නිසා අපි මෙන්න මේ ආකාරයේ උත්තරයක් දෙන්නම්. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කිසිදු පූජනීය ස්ථානයක් පාලනය නොකරයි. ඒ අර ඉස්සෙල්ලා කියපු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නඩත්තු කටයුතු සිදු කෙරේ. එසේ නඩත්තු කටයුතු සිදු කරන පුරාවිද්‍යා ස්මාරක 39ක්, ඒක ඇමුණුම එකේ බලන්න පුළුවන්. ඒ සඳහා පාත සඳහන් ආකාරයේ මුදල් වැය කර ඇත. 2015 මිලියන 82ක්, 2016 මිලියන 123ක්, 2017 මිලියන 157ක්, 2018 මිලියන 162ක්, 2019 මිලියන 215ක්, 2020 මිලියන 95ක්, 2021 මිලියන 70ක්, 2022 වර්ෂයේ මේ දක්වා මිලියන 21ක්. එතකොට මේ වැය කරලා තියෙන මුළු මුදල මිලියන 928ක්. අදාළ නොවේ.
ගරු ඇමතුමනි, බොහොම ස්තුතිවන්ත වෙනවා. මට තියෙන ගැටලුව ඔබතුමා දැන් අවසාන මොහොතේ අදාළ නොවේ කියලා වුණාට උත්තර දුන්නට ස්තුතිවන්ත වෙනවා වගේම මම හිතන්නේ මෙච්චර මුදලක් මම හිතන්නේ දේශීය විදේශීය වශයෙන් මුදල් එකතු වුණ ආයතනයක් තමයි මේ මධ්‍යම සංස්කෘතික අරමුදල කියන්නේ. මම හිතන්නේ මේකට විශාල මුදල් අරමුදල් තියෙනවා, විශාල සංවර්ධන කටයුතු රට ගහලා තියෙනවා. හැබැයි ඔබගේ ආයතනයේ මේ ආයතනයට ස්ථාවර ගොඩනැගිල්ලක් නැහැ. මේ ආයතනයේ දැන් වෙනකොටත් පවත්වාගෙන යනවා මම හිතන්නේ ඔබතුමාලට හිතවත්කම් කියපු යම්කිසි විහාරස්ථානයක තියෙන ගොඩනැගිල්ලක. එතනදා මාසයකට කොච්චර මුදලක් මේ ආයතනයට මාසික කුලිය විදිහට ගෙවනවද? ඒ වගේම ඉස්සරහටවත් මේ ඔබතුමාලට මෙච්චර මුදල් සම්භාරයක් පරිහරණය කරන රටේ සංස්කෘතික අරමුදල කියලා අපි දේශීය වශයෙන් විදේශීය වශයෙන් ආධාර උපකාර ලැබෙන ආයතන ස්ථාවර පවත්ව කරන රාජ්‍ය ගොඩනැගිල්ලක් වෙන් කර ගැනීමේ හැකියාවක් නැද්ද? නැත්නම් ඒකට දිගර ගන්න ඔබතුමාලගේ වැඩ පිළිලක් තියෙනවද?
Honorable Minister.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමා බොහොම වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙනවානේ ගරු මන්ත්‍රීතුමා, මධ්‍යම සංස්කෘතික අරමුදලක් තියෙනවා. මේවා තියෙන්නට ඕනේ කොළඹද? ප්‍රධාන කාර්යාලයක් තිබුණාම ඇති. නමුත් මේවා කටයුතු කරෙන්නේ පිටපළාත්වලනේ නේ. ඒ හින්දා අපි බලනවා අලුත් විදියට මේවා විමධ්‍යගත කරන්න. එතකොට ඔය ලොකු ගොඩනැගිලි අනවශ්‍යයි. ඌ කාර්ය මණ්ඩලත් අනවශ්‍යයි. දැන් බෞද්ධාලෝක මාවතේ ගරු නියෝජ්‍ය කාරක සභාව සභාපතිතුමනි, ඔබතුමාගේ අවසරය ඇතුව ගරු මන්ත්‍රීතුමනි, ගොඩනැගිල්ලක් තියෙනවා ස්ථිර. අපි බලාපොරොත්තු වෙනවා මේ ගොඩනැගිල්ලට යන්න. ඔබ කියපු ගොඩනැගිල්ලේ දැනට කුලියට කුලීපදන මත ඉන්න මිලියන රුපියල් මිලියන 12ක් මාසෙට ගෙවනවා. එතනින් ඉවත් වෙලා මාසෙකට. එතකොට එතන ඉවත් වෙලා දැන් ඒ ඒ අර මෞද්දාලෝක මාවතේ ගොඩ නැගිල්ලට යන්නයි බලාපොරොත්තු වෙන්නේ.
Thank you. Honorable member.
ගෞරවණීය බොහොම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ ඉක්මනින් මේ කටයුත්ත කරනවා හොඳයි. දේශපාලන කාරණා වෙනුවෙන් මිලියන 12ක් මාසයකට වෙන් කරනට වැඩි තමන්ට ආයතනිකුත් තියෙද්දි මේ සඳහා යොමු වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් තමන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් ලංකාවේ ගත්තම අපි සංස්කෘතික වශයෙන් වැදගත්කමක් තියෙන රටක්. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තම අපි පළවෙනි රාජධානිය. ඒ නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තාමත් හඳුනා නොගත් සහ හඳුනාගෙනත් නිසි සංරක්ෂණයක් නොකරන පුරාවිද්‍යා ස්ථාන ගණනාවක් තියෙනවා. එතකොට ඒ වගේම හඳුනාගත්තේ වගේ තියෙනවා කිසි වැඩපිළිවෙලක් ආරක්ෂා වැඩපිළිවෙලක් නැ නිදන් වරුන්ගෙන් නිරන්තරයෙන්ම මේවට හානි සිද්ධ වෙනවා. ඒ නිසා ඔබතුමා ඉස්සරහට මේ හඳුනා නොගත් ස්ථාන වෙනුවෙන් අපි මම හිතන්නේ ස්වාමින් වහන්සේලාත් වෙනම සංවිධානයක් අදාන කටයුතුකුත් කරගෙන යනවා මේ වෙනකොට. ඒ සංවිධානත් එක්කත් අත්වල් බඳගෙන ඒ හඳුනා නොගත්තේ වූ හඳුනා ගැනීමටත් ඒ වගේ හඳුනාගත්තු ස්ථාන ආරක්ෂා කරගෙන වැඩපිළිවෙලක් සාර්ථකව කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙල වගකීමක් ඇතුළත් කරන්න පුළුවන්ද කියන එක.
Honorable Minister.
කරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි වගකීමක් ඇතුළත් කරන්න පුළුවන්. අපිට ගැටලුවක් උනේ ඔබතුමා දන්නා පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නඩත්තු කළ කණ්ඩායමක් හිටියා සේවක මණ්ඩලය. ඇතිවෙච්ච මුදල් අපහසුතාවයන් නිසා 2000කට කිට්ටු ගණනක් ඉවත් කරන්න සිදු වුණා. తాවකාලික පත්තින් ලබා දීලා තිබුණේ. මම මේක දේශපාලනයට ඇඟිල්ල දික් කරන්න සූදානම් නැහැ. මම මේ වෙච්ච දේ ගැන කියන්නේ. එතකොට ඒකත් එක්කම ඔය ආරක්ෂක කටයුතු වල යම් කඩාවැටීමක් සිද්ධ වුණා. නමුත් ඒව දැන් යථා තත්ත්වයට අපි පත් කරගෙන බලාපොරොත්තු වෙන අවාසනාවකට වගේ මේ අද තියෙන මේ තියෙන වර්තමාන තත්ත්වය නිසා තව ටික කාලයක් පහු වෙන්න ඉඩ තියෙන. නමුත් මේ වෙනකොටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම සහ උසස් කිරීමේ ක්‍රියාපටිපාටිය නැවත වතාවක් අලුතෙන් හදලා ඒ වගේම කාර්ය මණ්ඩල අලුතෙන් අනුමත කරගෙන ඒ කටයුත්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔබතුමා අහපු ඊළඟ අනිත් ප්‍රශ්නේ මේ යෝජනාවක් කරනවා. ඒ සියලුම කණ්ඩායම එකතු කරගෙන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ කටයුත්තට අත ගහන්නේ. ඒ වගේම ඔබතුමාගේ දැනගැනීම සඳහා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමා ඔබතුමාගේ අවසරයේ පරිදි අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික් පුරාවස්තු සංරක්ෂණ මණ්ඩල හෝ සභා ඒවා පවත්වන්න ඒවා ගොඩනගන්න. අන්න එතකොට ඔබතුමාටත් පුළුවන් මේකට සම්බන්ධ වෙන. දැනටත් අපි දන්නවා හඳුනා නොගත් ස්ථාන ගොඩක් තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ යම් දැනුමක් තියෙනවා නම් කරුණාකරලා අපට ඉදිරිපත් කරන්න අපි සූදානම් ඒ පිළිබඳව ගවේෂණයක් කරන්න.
Thank you.
Bovisu.
Question number 31. Honorable Buddhika Patran to ask the Minister of Power and Energy. Absent. Honorable Minister. Honorable Minister of Buddha Sasana, Religious and Cultural Affairs.
Garu Niyojya Karaka Sabha Sabhapathithumani mada waradimak siddha una samawenna maasika kuliya million 12k neme laksha 12k samawenna.
Thank you. Question 31, member absent. Question 32, Honorable H.R. Vithanage to ask the Minister of Environment. Absent. Honorable question number 33, Honorable Buddhika Patirana to ask the Minister of Public Security. Absent. Question number 34, Honorable Mohammed Muzamil to ask the Minister of Public Security. Absent. Question number 35, Honorable Hesha Vitanagi to ask the Minister of Trade, Commerce and Food Security. Absent. Question number 36, Honorable Saman Piri Herath to ask the Minister of Trade, Commerce and Food Security. Honorable Minister.
අයන්න එක ලලිත් ඇතුළත් මුදලී උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර මුදලේ අධ්‍යක්ෂක විසින් දන්වා ඇති පරිදි 2015 වසරේ පළමු රැස්වීම වශයෙන් 55 වෙනි භාරකාර මණ්ඩල රැස්වීම 2015 තුන්වෙනි මාසේ 10 වන දින පවත්වා ඇති අතර 56-54 රැස්වීම් නිසි ආකාරව පවත්වා නොමැති බැවින් එහි කාර්ය සටහන් ක්‍රමවත්ව පවත්වාගෙන ගොස් නොමැති බවත් නිරීක්ෂණය කොට සභාපති වශයෙන් කටයුතු කරන විනිශ්චයකාරතුමා විසින් කාර්ය සටහන් අනුමත කිරීමට එකඟ වී නොමැත. ඒ අනුව 2015 10 වෙනි මාසේ 2 වන දින පැවති 58 වන භාරකාර මණ්ඩල රැස්වීමේදී 56-57 රැස්වීම් නිසි පරිදි නොපවත්වා ඇති බව සටහන් කොට ඇත. අයන දෙක ඔව් ඉහත බාල්කාර මණ්ඩල රැසීම් නිසි ආකාරව පවත්වා නොමැති අවස්ථාවක මහපොළ අරමුදලට අයත් මහපොළ අරමුදල විසින් රුපියල් මිලියන 273ක් ආයෝජනය කොට මාලබේ පිහිටි අක්කර 25ක භූමි භාගය තුල 1999 දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව පිහිට වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය එහි සම්පූර්ණ වත්කමේ හිමිකාරත්වයේ මහපොළ භාරකාර මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පවරා ඇත. 2015 මැයි මාස 12 වන දින මහපොළ බාරකාර මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව එවකට විශේෂ බාර අමාත්‍යරයා වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා හා පත්කල බාරකරුවන් විසින් සාවද්‍ය ගිවිසුම් දෙකකට එළඹී අක්කර 25ක ඉඩම සහ වසර 60ක දීර්ඝ කාලීන බදු යටතේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ලබා දී ඇති අතර අනෙකුත් සියලුම වත්කම්වල අයිතිය මහපොළ බාරකාර අරමුදල විසින් අත්හරින බවට ගිවිසුම් ගත වී ඇත. මේ හේතුවෙන් මහපොළ අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් ලැබිය යුතු ලාභාංශ අහිමි වූ අතර මෙම ඉඩම සඳහා බදු කුලිය වශයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 20ක් ලබා දෙන ලදී. මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සමස්ත දළ තක්සේරු වටිනාකම රුපියල් බිලියන 20කට ආසන්න විය. අයන්න තුන මෙම සාවද්‍ය ගිවිසුම හේතුවෙන් මහපොළ අරමුදලට අයත් රුපියල් බිලියන 20කට අධික වටිනාකමක් ඇති දේපළ අවභාවිතා කොට ඇති බව ඒ සඳහා විගණන අධිකාරීවරයා විසින් සිදු කරන ලද විශේෂ විගණනයේදී අනාවරණය කොට ඇත. ආයන්න එක මහපොළ ශිෂ්‍යත්ව බාරකාර අරමුදලේ වාර්ෂික මූල්‍ය වාර්තා විගණනය අඛණ්ඩව විගණනාධිපතිවරයා විසින් සිදුකොට ඇති අතර එම වාර්තා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව වාර්ෂික වාර්තා සමග නිසියාකාරව 2020 වර්ෂය දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ආයන්න දෙක මහපොළ අරමුදල යටතේ විහිදුණු ලද උපසමාගම දෙකක් වන නැෂනල් වෙල්ත් කෝපරේෂන් සහ නැට්වෙල්ත් සිකියුරිටි සමාගම් දෙක විගණනය කිරීම පෞද්ගලික විගණන ආයතන මගින් සිදුකොට ඇති අතර 2018 වර්ෂයේ දක්වා රජයේ විගණනයට යටත් කොට නොතිබිනි. එසේම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අද වන විටත් රජයේ විගණනයට යටත් වී නොමැත. මෙම හේතුව නිසා මෙම විගණන වාර්තා මහපොළ අරමුදලේ වාර්ෂික වාර්තා සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොහැකි වේ ඇත. මෙම හේතුව නිසා සිදුවී ඇතැයි සැලකෙන මූල්‍ය අවබෝධයන් සම්බන්ධ ඍජුවම මෙම සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩලය වගේ යුතු බව විගණනාධිපතිවරයා විසින් 2018 දී සිදු කළ විශේෂ විගණනයක් අනාවරණය වී ඇත. ආයන තුන නැෂනල් වෙල්ත් සිකියුරිටි සමාගම එ සිදුවී ඇති මූල්‍ය අවභාවිතාව රුපියල් මිලියන 100කට අධික වන අතර මෙහෙයුම් අලාභය වශයෙන් රුපියල් මිලියන 1ක් පමණ සිදුවී ඇති බව අනාවරණය වී ඇත. මෙම මෙහෙයුම් අලාභයේද කිසියම් මූල්‍ය වංචාවක් හෝ අවභාවිතාවක් සිදුවී ඇති යන සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් ආරම්භ කොට ඇත. මේට අදාළ ව්‍යවහාරික විගණන වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද බාර දී ඇත. ඇයන්න එක ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ස්ලිට් සමග සාවද්‍ය ගිවිසුම් දෙක අත්සන් කොට ඇත. ආයන දෙක අරමුදලට හිමි වූ ලාභාංශ සහ ආදායම් අහිමි කොට මහපොළ අරමුදල සතු වත්කම් සාවාද්‍ය ගිවිසුම් මගින් ලබා ගැනීම තුළින් මූල්‍ය වංචාවක් අවභාවිතයක් සිදුකොට ඇති බව නිරීක්ෂණය වේ. ආයන තුන මහපොළ අරමුදල සතු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ස්ලිට් හි වත්කම් වල වර්තමාන දළ වටිනාකම රුපියල් 20 බිලියන 20ක් පමණ වන අතර මහපොළ අරමුදලට වාර්ෂිකව ලැබිය යුතු රුපියල් මිලියන 300ක ආදායමක් 2015 පස්වෙනි මාස 12 වෙනිදී එළඹි ගිවිසුම් මගින් අහිමි කොට ඇත. ඒ අනුව සමස්ත ලාභය රුපියල් බිලියන 25කට ආසන්න වේ. ඈ යන්න පැන නොගනී.
Honorable Member
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පිහිටුණු ලැබුවේ ලලිත් ඇතුළත් මුදලි දිවංගත හිටපු ගරු අමාත්‍යතුමා. ඒ වගේම මං හිතන්නේ ඒකේ ප්‍රතිලාභයන් මේ රටේ අහිංසක දුප්පත් ශිෂ්‍යයන් වෙනුවෙන් ලබා දීම තමයි මූලික
පරමාර්ථය.
ගරු ඇමතුමනි, මං අහන්නේ දැන් මෙතනදී මං හිතනවා මේ විශාල මුදල් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒකර ඔබතුමා කිව්වා මේ සම්බන්ධයෙන් කඩනම් පරීක්ෂණ සඳහා CID යොමු කරලා තියෙනවා කියලා. නමුත් මං හිතන්නේ මේ වෙද්දිත් ඒකේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඔබතුමාගෙන් මම විමසන්න කැමතියි. මොකද්ද දැනට වෙලා තියෙන තත්ත්වය මේ සම්බන්ධයෙන්.
Honorable Minister.
මේ අපි ගිවිසුම් දෙකක් ගැන මූලිකව අපි ඉදිරිපත් කෙරුවා 2015 10 මාසේ 12 වෙනිදා අත්සන් කරපු. මම හිතන්නේ ඒ සම්බන්ධව විශාල ප්‍රශ්නයක් මේ රටේ ජනතාවත් ඒ වගේම කෝප් කමිටියෙදිත් විශාල වශයෙන් ප්‍රශ්නය ඉස්සරහට ගෙනිච්චා. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා අමාත්‍ය මණ්ඩලයට දන්වලා නැවත මේ ශ්‍රිත් ආයතනය අපේ පෙර තිබ්බ ගිවිසුම් තත්ත්වයට යන්න ඕනයි කියන එක කැබිනට් අනුමැතියක් ගත්තා. නමුත් ඊට පස්සේ නීතිපතිවරයාට දැන්නවා මේ නීතිපතිවරයාගේ තියෙන ඒ තියෙන ගිවිසුම් එක්ක සාකච්ඡා කරලා නීතිපතිවරයාට අන්නලා නීතිපතිවරයාගෙන් යම් වාර්තාවක් අපිට ගිය සතියේදී හම්බුණා. එනිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඒ කැබිනට් මණ්ඩලය දාලා ශ්‍රිත් ආයතනයේ නැවත අපේ මහපොළ භාරකාර අරමුදලේ ඒ තිබ්බ පෙර ගිවිසුම් තත්ත්වයට යන යෝජනාවකට අපිට එන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ නැට්වෙල්ට් සමාගමත් තියෙන ඒ සමාගම් දෙක ගැන වෙනම පරීක්ෂණයක් කරනවා. ඒ වාර්තාව ආපු ගමන් අපි ඉදිරි කටයුතු කරනවා.
Thank you. Honorable Member.
ගරු ඇමැතිතුමනි, දැන් මේකේ මම හිතන්නේ ජයිකම් පෙරරා හිටපු අමාත්‍යවරයා ගැන පැහැදිලි සඳහනක් ඔබතුමා කරා. තර මං හිතනවා අද මේ මිනිස්සේ ඉන්න ඕන මං හිතන්නේ එළියේ නෙමෙයි හිරේ. දැන් මේ පාර්ලිමේන්තුවේ 225ටම චෝදනා කරන අවස්ථාවක ඇතරම දැන් අද එතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරත්
මං හිතන්නේ යම්කිසි
වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගත්ත ගන්නව ක්‍රියාමාර්ග මොකක්ද කියලා මම ඔබතුමාෙන් දැනගන්න කැමතියි.
මහපොළ ඒ අධ්‍යක්ෂවරයා ලබා දුණු ඒ වාර්තාව අනුව ඒ ගිවිසුම් දෙකම අත්සන් කරලා තියෙන්නේ මහපොළ භාරකාර අරමුදලේ අවසරයකින් තොරව. ඒ නිසා ඇත්තරම මං හිතන්නේ ඉදිරියේදී මේ වාර්තාවත් එක්ක නීතිපතිවරයාගේ වාර්තාවත් එක්ක අපිට පුළුවන් වෙයි කැබිනට් මණ්ඩලයට තීන්දුවක් ගන්න මේ කරපු මේ මහපොළ ශිෂ්‍යත් බරකාර අරමුදල පහිටවාගත්තු අරමුණත් එක්ක කරපු ඒ අරමුණේට කරපු විනාශයත් එක්ක මේ ගත්තු තීන්දුවට සවුල් වෙච්ච සියලු දෙනාට නීති හමුවට ප්‍රමුණවන්න කියන එක අපේ ඒ යෝජනාව අපි
කරා. Question number 37, Honorable Dilip Vedarachi to ask the Minister of Trade, Commerce and Food Security.
Mangana.
Honorable Minister, please make the answer brief, Honorable Minister, very short time.
Sabaha gatha karanda da? Diga prashneyak thiyene. අයන් එක සමුපකාර සංවර්ධන කොමසාරි විසින් දන්වා ඇති පරිදි සමිතියේ බලය අධ්‍යක්ෂණ මණ්ඩලයේ සමාජිකයන් තිදෙනෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කරන තීමද බව දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී නොමැත. නමුත් 2012-18 වන දින පැවති අධ්‍යක්ෂක මණ්ඩලයේ යම් අර්බුදකාරී තත්ත්වයක් මතු වී ඇති බව දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී ඇත. අයන්න දෙක 2021-3/25 දින සිට තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයකුන් ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් වන මලිත් ඉන්දිකේ මහතා අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ලෙස කටයුතු කරනු ලබයි. අයන්න එක තංගල්ල විදේශ සේවා සමුපකාර සමිතියේ සභාපති අනුරසිරි මුතුවෙල නැමැති අය තංගල්ල පොලිසියට MCR 25/69 ඇලිරක් 20 යටතේ පැමිණිලි කර ඇති බව තංගල්ල පොලිස් ස්ථානාධිපති විසින් 20/12/21 දිනදී දක්වා ඇත. පූර්වගාමි කොමසාරිස් විසින් 2021-12/23 දිනදී සමුපකාර නීති අනුව අනවශ්‍ය ක්‍රියාමාර නොගන්නා බවත් අනු අවශ්‍ය කියාමාර ගන්නා බවත් අනෙකුත් කාරණාවලට අදාළ සමුපකාර නීති යටතේ කටයුතු කළ නොහැකි බවත් තංගල්ල පොලිස් ස්ථානාධිපති දැනුම් දී ඇත. පොලිස් විමර්ශන සිදුවාද යන්න දෙපාර්තමේන්තුවට වාර්තා වී නොමැත. 3-2 මෙම පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් සමුපකාර සංවර්ධන කොමසාරිස් රෙජිස්ට්‍රාර් විසින් පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන පරීක්ෂණයක් සිදු කර එහි වාර්තාවේ නිර්දේශ අනුව නුසුසුකම් වලින් පෙළෙන බවට නිර්දේශිත අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් සම්බන්ධයෙන් පනතේ 60 දෙනු යගන්ති යටතේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලෙන් ඉවත් කර ඇත. 3 සමිතිය අනුමත අතුරු ව්‍යවස්ථා 35(6) ඌ අගන්ති අනුව ගනුදෙනු කරුවන්ගේ මුදල් සුරක්ෂිත කිරීමේ වගකීම සමුපකාර සංවර්ධන කොමසාරිස් සමුපකාර සංවර්ධන රෙජිස්ට්‍රාර් විසින් නම් කරන ලද රාජ්‍ය නිලධාරීන් සිව් දෙනෙකුගේ සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් හා සමිතියේ මහ සභාවක් පත්ව ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් වෙත පැවරේ පැන නොගනී.
ඒ ගරු සභාපතිතුමනි, මේ තනිකර පට්ටපල් බොරුවක්. 2012-12/8 KST ජයසිංහ කියන පුද්ගලයාත්, එයාගේ අයියත්, අසේල කියන පුද්ගලයාත්, මහින්ද රාජපක්ෂ
ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් ජයසිංහ කියන පුද්ගලයාගේ සහෝදර දෙන්නා සභාව පවත්වන වෙලාවේදී 50ක් විතර කණ්ඩායම අරන් ගිහිල්ලා සභාවේ සභාපතිතුමාගේ පුටුවත් එක්ක උස්සගෙන ඇවිල්ලා පාරෙන් තියලා තමයි මේ සම්පකාර සම්පතිය බලය අරන් තියෙන්නේ. ඉතින් මේ ගැන කොමසාරිස් වලට පැමිණිලි කරලා තියෙනවා. මේ සභාවේ සභාපතිතුමත් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ 12 දෙනෙක් ඉන්න 12 දෙනෙක් 9 දෙනෙක් අස්සම් කරලා පැමිණිලි කරලා තියෙනවා කොමසාරිස්තුමාට. මේ පැමිණිලි පිටපතම සභාගත කරනවා. කිසිම රාජකාරියක් කෙරෙලා නැහැ. ඊළඟට පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. පොලිසිය මේ වාර්තාව තියෙනවා. මේ
honorable member, we have only 5 more minutes, make the question faster. ඒකත්
මේ පොලිසියෙන් කිසිම රාජකාරියක් කරලා නැහැ. මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ප්‍රචණ්ඩකාරීත්ව වැඩ ඒ සමපකාර සමතිය දැන් මංකොල්ල කාලා තියෙනවා. මංකොල්ල කාලා බලයක් නැති අධ්‍යක්ෂ මණ්ඩලයක් පාලනය කරන්නේ කෝටි 4ක කෝටි 40ක විතර සම්පත්.
Honorable member, please be brief about the question.
ආයතන 13ක් මේ මේ හොර කණ්ඩායමක් විසින් මේ සම්මතිය පාලනය කරනකොට මේවා සභාවට මේ වාර්තාව ඇවිල් කවුද? කොමසාරිස්වරයට දකුණු පළාත් කොමසාරිස්වරයට විරුද්ධව මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න ඕනේ කියන
එක
ප්‍රකාශ කරනවා. මේ රාජකාරී කිසිම රාජකාරියක් කියලා නැහැ.
Honorable minister,
ගරු මන්ත්‍රීතුමනි, මේක ඔබතුමා දන්නවා. මේක පළාත් සභා විෂයක්. මේක ඉන්න පොඩ්ඩ ඉතින් ඉන්නකෝ. මාත් එක හබ වෙල වැඩක් නැහැ. මේක මම නෙමෙයි සමපකාරී අධ්‍යක්ෂ මණ්ඩලපත් කිරුවේ. මාත් එක හබ වෙන්න එපා. මම කියන්නම්, මේ වාර්තාව එවන්නේ සමපකාර කොමසාරිස්තුමා, පළාත් සමපකාර කොමසාරිස්තුමා. මේකේ වරදක් තියෙනවා නම් ඔබතුමාට පුළුවන් මේ සම්බන්ධව වෙනේ පරීක්ෂණයක් මොකක් හරි තීන්දුවකට යන්න. දැන් ඔබතුමා කිව්වා වගේ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න. මේක ඒක 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 දැනට ආණ්ඩුකාරතුමා තමයි සමපකාර විෂය පළාත් සභාවල බලන්නේ. නමුත් අපි මධ්‍යම රජයේ විදියට අපිට පුළුවන් මේ සම්බන්ධව වාර්තාවක් කිල්ලුවොත් වාර්තාව ලබා දෙන්න පමණයි. ඒ නිසා දැන් අපි එතුමලගේ වාර්තාව අරගෙන ඔබතුමාට ඉදිරිපත් කළා. ඔබතුමා කියනවා මේ වාර්තාව වැරදි කියලා. එතකොට ඒ වාර්තාවට සම්බන්ධව අපිටත් පුළුවන් වෙනම පරීක්ෂණයක් කරන්න. එතකොට ඒ වගේම තමයි පොලිසියත් කියලා තියෙනවා ඒ අයට ඒ සමූපකාර කොමසාරිස්වරයා දුන්න උපදෙස් අනුව ඉදිරියට කටයුතු කරන්න බෑ. ඒක පනත අනුව ඒගොල්ලෝ ඒ කටයුතු කරනවා කියන. ඒ නිසා තමයි මේ උත්තරය ලබා දුන්නේ.
Thank you. Honorable member.
තනිකර මංකොල්ලයක් හම්බන්තොට දිස්ත්‍රික්කේ තනිකරම මංකොල්ල කනවා. හොරු කණ්ඩායම තුන්වෙනි හොරු කණ්ඩායම.
Your second supplementary question, make it brief please.
මංකොල්ල කනවා. පන්සල මංකොල්ල කනවා.
මේ ඔක්කොම. Okay, thank you.
ඒ පසුපෙලේ කණ්ඩායම මංකොල්ල කන්නේ.
Next question.
බොරුමේ පාර්ලිමේන්තු
නිපත්. Next question. Question 38, Honorable Kins Nelson to ask the Minister of Irrigation.
Mahanama Garu Sabhapathi.
Garu Sabhapathumani, da hataki Garu Mantri Tuma Dirga Laisu Atiyeno meka sabagata karata kamak nan. Hondai. ආ රෝමානු අංක 2 ගරු සභාපතිතුමනි සභාගත කරනවා. ඒ වගේම ආ රෝමානු අංක 3 සභාගත කරනවා. ඒ වගේම අංක 4 භෝග වගාව පිළිබඳව ඒ කාරණේත් සභාගත කරනවා. දීර්ඝව තියෙන්නේ අවසාන වශයෙන් ආ අදාළ නොවේ.
Honorable member,
කාර්ක සභා සභාපතිතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා, දැන් මේ ඇති වෙලා තියෙන ආහාර අර්බුදෙත් එක්ක රජයේ විසින් කිව්වා මේ සෑම මුඩු ඉඩම් ජනතාවට වගා කරන්න කියලා. දැන් විශේෂයෙන්ම ඔබේ ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ මුඩු ඉඩම් ලබා දෙන ක්‍රමවේදය මොකක්ද
කියලා. Order please, order please. Will the house agree to extend the time till the few questions? Thank you. Honorable member, please continue. Please make the question brief.
Okay. ගරු ඇමතුමා, මේ දැන් මේ මුඩු ඉඩම් ලබා දෙන ක්‍රමවේදය මොකක්ද කියන එක පැහැදිලි කරොත් හොඳයි.
ගරු සභාපතිතුමනි, මහවැලි අධිකාරිය යටතේ යම් ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩම් කලාප 10 තුල වගේම මාදුරාවේ දකුණියුරත් ඒ වගේම වැලිඔය ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩම් වල වගා කරද්දී යම් යම් දැන් මාදුරාවේ දකුණියුර ගත්තාම යම් විරෝධතාවයක් මතුවලා පහුගිය කාල වකවානුවේ මේ වගා කිරීම කටයුතු නතර කරන්න සිද්ධ වුණා. ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් යම් විරෝධතාවයක් ඉදිරිපත් කළා ජනාධිපතිතුමා හමුණාට පස්සේ. ඉතින් අපි දකිනවා ඒවා ඉක්මනින් ලබා දිය යුතුයි කියන තැන වගාව සඳහා රටේ ආහාර අර්බුදයක් වෙලාවේ. ඒ වගේම තමයි වැලියෝ ප්‍රදේශය. වැලියෝ ප්‍රදේශයත් මහවැලියට ගැසට් කළා තිබ්බත් මේවා නිදහස් කිරීමේදී ඒ ප්‍රාදේශීය ලේකම්වරු හරහ වෙන මැදිහත් වීම නිසා අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම අප සතුව තියෙන මේ ගොවි පොළවල් 17 විශාල වශයෙන් වගාවක් කරන්න වැඩ කටයුතු ආරම්භ කළා තියෙනවා. සමහර ගොවි පොළවල් තියෙනවා සත්ව නිෂ්පාදනයට වගේ තමයි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපි අවධානය දීලා කටයුතු කරන්න ක්‍රියා කරනවා. වගේම තවත් ගොවි පොළවල් ගණනාවක් තියෙනවා පෞද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාර සඳහා යා යුතුයි. ඒ සඳහා අපි ඉඩම් ලබා දෙන්නේ ඉල්ලීම් අනුව කටයුතු කරන්න වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා මන්ත්‍රීතුමා.
Thank you honorable member.
ගරු ඇමතුමා, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් ජලකන්නේ ආරම්භ කරනකොට ගරු ඇමතුමා ජලය ගොවි ජනතාව එපා කියනකොට ජලය නිකුත් කරා. හැබැයි රජයේ විසින් පොහොර ලබා දෙනවා කියන විශ්වාසයට අනුව ජලකන්නේ ගොවි ජනතාව කුඹුරු වලට බැහැලා මඩ වැඩ පටන් ගත්තා. දැන් ගරු ඇමතිතුමනි, විශේෂයෙන්ම පරාක්‍රම සමුද්‍රයේ ව්‍යාපාරයේ වගේම කවුඩුල්ල ව්‍යාපාරයේ ගත්තම ඇති වෙන්න වතුර තියෙනවා. දැන් ඔබතුමා කිව්ව ආකාරයට මේ මාදුරුවේ ව්‍යාපාරයේ ගත්තම මාස් කන්නේදී ජලය මං හිතන්නේ මදි වෙන තත්ත්වයක් තියෙන්නේ. ඔබතුමාගේ අමාත්‍යංශයෙන් විශේෂයෙන්ම මේ ජලය මාස් කන්නේදී ඒ ජලය පරාක්‍රම සමුද්‍රයට ඇති වෙන විදිහට මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද මේ මාස් කන්නේ? දැන් ජලය දැන් නිකුත් කරලා තියෙනවා.
කරු මන්ත්‍රීතුමා, ජලාශ භාර අධ්‍යක්ෂතුමා සමග මීට දින කීපයකට ඉහතදී මම එතුමා ගෙන්නලා විමසලා බැලුවා. එතුමා ප්‍රකාශ කර සිටියේ එහෙම යලකන්නේ සඳහා ජලයේ හිගයකින් තොරව ලබා දෙන්න හැකියාව තියෙනවයි කියන එක. නමුත් ඔබතුමත් දන්නවා අපි සියලු දෙනා ජලය කලමනාකරණය පිළිබඳව මේට වඩා අවධානයෙන් ගොවි ජනතාවත් කටයුතු කිරීම වැදගත් වෙනවා. මොකද විශාල ජලනාස්තියක් වෙනවා. අපිට මැද කන්නයක් පවා යා හැකි ඉස්සරහට ජලය කලමනාකරණය කරනවා නම් ඒ නිසා ඒ සම්බන්ධවත් අපි ගොවි ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ජලනාස්තිය නිසා විශාල වතුරක් භාවිතයට නොගෙන අපත යනවා. ඒ අරෙන්න අපි මේ වන විට ඔබතුමා කියන විදිහේ පරාක්‍රම සමුද්‍රයේ කලාපයට පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට ජල හිගයක් වෙනවයි කියන එක කිසිම වෙලාවක නිලධාරීන්ගෙන් දැනගන්න ලැබිලා නැහැ. ජලය ලබා දෙන්න පුළුවන් කියන එක තමයි කියලා තියෙන්නේ.
Thank you. Question number 39, Honorable Vasanthayapa Bandara to ask the Minister of Irrigation.
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
Honorable Minister.
රෝමානු අංක 1 පේරාදෙණිය ගන්නෝරුව ප්‍රදේශයේ මහවැලි ගඟහරා ඉදිකර ඇති සංගිලිපාල මාසල මහවැලි ගඟාසල ඉදිකරමින් පවතින අනවසර ඉදිකිරීම හඳුනාගෙන ඇත. A2 මේ පිළිබඳ පේරාදෙණිය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් විභාග කර ඇති අතර අදාළ ඉදිකිරීම නතර නොකරන ලද බැවින් 1979 අංක 23 දරන මහවැලි අධිකාරී පනත යටතේ 1986 12 26 අංක 434 ගැසට් පත්‍රයට අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 36634 යටතේ නඩුවක් පවරා ඇත. නමුත් සිතාසි බාර දීම සඳහා විත්තිකරු සොයාගත නොහැකි බව අධිකරණයේ වාර්තා කර ඇත. නැවත මෝසමක් මගින් අදාළ විත්තිකරු වෙත සිතාසි බාර දීමට ඇත. වරහන අංක 434 ගැසට් පත්‍රය ඇමුණුම අංක 1. තවද මෙම නඩුවට විශේෂගත ඉඩම් මහවැලි අධිකාරිය අත්පත් කරගෙන නොමැති බැවින් ඊට සඳහන් අංක 434 දරන මහවැලි විශේෂ කලාප තුල ජලාශවල කටයුතු පාලනය කිරීම උදෙසා වන රෙගුලාසි ගැසට් පත්‍රය යටතේ මෙම නඩුවට අදාළ චෝදනා ගොනු කර ඇති අතර එම ගැසට් පත්‍රයේ මහවැලි ගඟට අදාළ නොවන බවට දැනට විභාගවන වෙනත් නඩුවකදී අභියෝගයට ලක් කර ඇති අතර ඒ පිළිබඳ තත්ත්වය නිරවුල් කර ගැනීමට කටයුතු කරමින් පවතී. මහනුවර අනිවත්ත ප්‍රදේශයේ දොඩම්වල නවපාලමට වම්පස මහවැලිගඟ රක්ෂිතයේ සිට ගැටබේ දෙසට කොටසෙහි අනවසර ඉදිකිරීම වාර්තා වී තිය ඇත. ආ දෙක එම ප්‍රදේශයේ අනවසර ක්‍රියා සඳහා අවවාද කිරීම සිදු කිරීම, මහනුවර පොලිසියට පැමිණිලි කර අවවාද කිරීම හා 1986 12 26 අංක 434 දරන ගැසට් පත්‍රය අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැටීමට සිදු කර ඇති අතර මේ වෙන විට නඩු අංක 13380 යටතේ වයිනෝට් හෝටලය සඳහා වන නඩුව විභාගයට ගනිමින් පවතී. ඉතිරි නඩුවල විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් පසුව අවසන් කර ඇත. ඊත සඳහන් ප්‍රදේශයේ අනවතර කටයුතු සඳහා ඒ ආශ්‍රිත පසුබිම සම්බන්ධව පහත නිරීක්ෂණ ඉදිරිපත් කළ හැකිය. ඊත සඳහන් ප්‍රදේශවල මහවැලි අධිකාරිය අත්පත් කරගත් ඉඩම් නොමැති බැවින් සන්තකයේ ආපසු ගැනීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි අතර එම ප්‍රදේශයේ පාලන කටයුතු පාලනය කරනු ලැබුණේ මහවැලි අධිකාරියේ අංක 23 දරන පනත මගින්. 1986 12 26 දින ප්‍රකාශයට පත් කර ඇති අංක 434 දරන ගැසට් පත්‍රයේ මගින් වන අතර අනවසර කටයුතු පාලනය සඳහා නඩු පැවරීම සිදුවන්නේද ඒ පනතට අනුකූලව. ඒ පනත අනුව අනවසර ඉවත් කිරීම සඳහා අවකාශය නොමැති අතර තහනම් නියෝග ගැනීමේ අවකාශයක් නොමැත. මෙම ප්‍රදේශයේ මහවැලිගඟ රක්ෂිතය ගඟ තුල ගන්නියුර දෙසට වණ්ඩ පිහිටා ඇත්තේ පෞද්ගලික සහ රජයේ අයත් ඉඩම්ය. පෞද්ගලික ඉඩම්වල ඉදිකිරීම සඳහා අනුමැතියින් අදාළ පළාත් පාලන ආයතන මගින් ලබාගත යුතු අතර ඒ සඳහා මහවැලි අධිකාරියේ නිර්දේශයන් ලබාගත යුතුව ඇත. මහවැලි අධිකාරියේ නිර්දේශ අංක 434 ගැසට් පත්‍රයේ 7.7A වගන්ති යටතේ 1997/7/18 දින ඇති මහවැලි අධිකාරිය මගින් පත්කරන ලද කමිටුවක් මගින් ලබා දී ඇති කොන්දේසි වලට අනුව සිදු කෙරේ. ඇමුණුම අංක 2. ඉහත ගැසට් පත්‍රයේ කොන්දේසි කඩකිරීමක් නඩු පැවරීමේදී සිදු කර ඇති වරදකට රුපියල් 500ක දඩයකට පමණක් යටත් වේ. මේ තත්ත්වය අනුව එම ගැසට් පත්‍රය අනුව කටයුතු කිරීමේදී අනවසර ක්‍රියාකාරකම් පාලනය කිරීමට ගැටලු සහගත බැවින් ඉහත ගැසට් පත්‍රයේ සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත ප්‍රධාන කාර්යාලයේ නීති අංශය මගින් සකස් කර අනුමැතිය සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. මහවැලිගඟ ගන්නෝරුව සිට දොඩම්වල දක්වා ප්‍රදේශයේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් පරිසර ආරක්ෂක ප්‍රදේශයක් වන ලෙස අංක 20/24 ඇල ඉරක් 6 දරන 2017/6/19 දින ඇති ගැසට් පත්‍රයේ මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර එම ගැසට් පත්‍රයේ මගින් කටයුතු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙත බලතල පැවරී ඇති අතර එමගින් වඩා වැඩි ප්‍රමාණයක් දනුවම් ලබා දිය හැකි වනු ඇත. දැනට අනවසර කටයුතු සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මැදිහත් වී අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙම ප්‍රදේශයේ තුල සිදුවන අනවසර අවිධිමත් කටයුතු සම්බන්ධව මගේ ඉල්ලීම මත අධ්‍යක්ෂ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංකගේ අංක HW-L-0.8 20/22/2/27 දින ඇති ලිපිය මගින් හා කාර්යභාර ඉංජිනේරු පොල්ගොල්ලගේ අංක EIC-PG-LA-0.7 රෝමානු අංක 2 දරන 20/22/2/28 දින ඇති ලිපි මගින් මෙම වර්ෂය තුළ පමණක් ප්‍රධාන කාර්යාල වෙත දැනුම් දී උපදෙස් ඉල්ලා ඇත. ඇමුණුම අංක 3/4 අවධානය සඳහා අමුණා ඇත. ඉහත පිළිතුරු අදාළ නොවේ. එවැගේම අවසන් එකත් අදාළ නොවේ.
Honorable Member.
ගරු කතානායකතුමනි, ඇත්තරම මේ ගැන අපේ නව වාරික මාර්ග අමාත්‍යතුමා විදිහට ඔබතුමාගේ අවධානය යොමු කිරීම පිළිබඳ විශේෂ ස්තුතියක් ඔබතුමාට පිරිනමනවා. ඔබතුමා ඇත්ත වශයෙන්ම දන්නවා මේ මහවැලි අධිකාරී පනතේ තියෙන රුපියල් 500ක මුදලක් දඩයක් ගෙවල ඉවරලා අර අනවසර ඉදිකිරීම තවදුරටත් පවත්වාගෙන යන්න කියන එක තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඇත්තරම මේක යල්පැන ගිය නීතියක්. ඒ නිසා මම ඔබතුමාගේ තව කාරණකුව ඉල්ලීමක් කරනවා. මේ මහවැලි ගඟේ ඔබතුමා නිරීක්ෂණය කරොත් එහෙම විශාල වශයෙන් ඉදිකිරීම කරලා තිනවා ගඟ මැද. එතකොට මේ ගඟ මැද ඉදිකිරීම කරන වෙලාවේ අදත් සමහර වෙලාවට ඒ අවස්ථාව මේ අපි කතා කරන මොහොතේත් මේ ඉදිකිරීම සිද්ධ වෙනවා. මේ මහවැලි ගඟ කියලා කියන්නේ අපේ සියලු දෙනාගේම ජල පිපාසය සංසිඳවන අපේ මේ මේ දියදහර. ඒ නිසා මම කියන්නේ ගරු නියෝජක කාර්ක සභා සභාපතිතුමනි, මේ අනවසර ඉදිකිරීම ගඟ මැද කරන ඒවා වළක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ කියන්නේ UDA 1978 අංක 41 දරන පන
ජනතේ සංශෝධනයක් ගෙනන්න යනවා. ඒ කියන්නේ දින 7ක් ඇතුළත UDA එකට බලය ලබා දෙනවා මේ අනවසර ඉදිකිරීම මුල් අවස්ථාවේදීම කඩා ඉවත් කරන්න බලය පවරන පරිදි. මම කියන්නේ වාරිමාර්ග අමාත්‍යාංශයේ විදියට ඔබතුමාට මෙවැනි ආකාරයේ සමාන නීති කර්තව්‍යයක් ගෙනල්ලා මේ අනවසර ඉදිකිරීම මුල් අවස්ථාවේම වැළැක්වීමට කටයුතු කරන්න බැයිද කියන එකයි මම අහන්නේ. මොකද පළාත් පාලන ආයතන වලට කියපු ගමන් කියන්නේ මොකද්ද? අපට බලතල නැ මේ මහවැලි ගඟේ ඉදි කරලා තියෙන අනවසර ඉදිකිරීම ඉවත් කිරීම සඳහා කියලා. ඒ නිසා මම කියන්නේ ඔබතුමාගේ මේකන නීති පැනවීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට ඔබතුමා සූදානම්වත් තිබෙනවද?
ගරු සභාපතිතුමනි, මන්ත්‍රීතුමා නිරන්තරයෙන්ම අවිධිමත් ඉදිකිරීම සම්බන්ධයෙන් මහවැලි ගඟ දෙපස දිගින් දිගටම අපි කතා කරනවා, දැකලා තියෙනවා. ඒ පිළිබඳ අපේ ගෞරවය ඔබතුමාට පුද කරනවා. ඒ වගේම ඔබතුමා කෙටියෙන්ම කිව්වොත් අනිවාර්යෙන්ම පනත සංශෝධනය විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගන්න නීතිපතිතුමාට මේ වන විටත් අපි යොමු කළා තියෙනවා. ඒ වගේම මේ අනවසර ඉදිකිරීම තවදුරටත් කිව්වා වගේම දින 7ක් වැනි කාලයක් ඇතුළත මේවා ඉවත් කළා. අලුතෙන් දැන් කාලයක් තිස්සේ හදපුවා යන තීන්දුවක් ගන්න බැරි වුණත් මෙතනින් එහාට ගඟ ආරක්ෂා කිරීම සඳහා මේ නීති රීති පනවල ඒ අවශ්‍ය කටයුතු කරන්න 100ට 100ක්ම අවධානය යොමු කරනවායි කියන ඉල්ලීම විශේෂයෙන් මේ රාජ්‍ය සීපත්
කරනවා.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, මහනු දිස්ත්‍රික්කයේ ගොවිතැනට අහිතකර බලපෑ හේතු ගණනාවක් තිබෙනවා කියලා මම කියන්න ඕන ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි. විශේෂයෙන්ම මැදදුම්බර තෙල්දෙනිය කොට්ටාසේ ගෝනගල තැන්න වැව හා සම්බන්ධිත ඇලමාර්ගය ඉදිකිරීම ඉතාමත්ම සෙමින් තමයි සිද්ධ වෙන්නේ. ගෝනගල වැව ඇත්ත වශයෙන් ඉදිකරලා අවසානයි. අර කුඩා ප්‍රශ්නයක් නිසා ඒ ඉහළ කොටසේ ඉන්න ගොවි ජනතාවට ජලය ලබා නොදීම ආයතන ලොකු හානියක්. ඒ වගේම තමයි මිනිපේ වම්මියුර ඇල පුනරුත්ථාපන ව්‍යාපෘතිය 80% වැඩ වෙලා තියෙනවා. ඒ කියන්නේ මීටර 3.5ක ඉස්සීම සඳහා වන කාර්යය. මම කියන්නේ ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මේ වගේ සුළු දේවල් නිසා දැවැන්ත ජලස්කන්ධයක් වගේම කුඹුරු ප්‍රමාණයකට අස්වැන්න නෙලා ගන්න සහ සස්ත්‍රීක කර ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ කියන්නේ හෙක්ටයාර 7500ක් වගේ ප්‍රමාණයක් මිනිපේ මේ ජලයෙන් ඔවුන් කුඹුරු වගා කරනවා. මේ විදිහට අපි දන්නවා මේ ජලය ලබාගෙන මේ කියන කාර්යයේදීත් ගරු අමාත්‍යතුමනි, පානයට, විදුලියට, ඒ වගේම තමයි ගොවිතැන්න වශයෙන් ක්‍රම 3කට මේ ජලය පාවිච්චි කරනවා. නමුත් ගොවින් අතර ගැටලුවක් තියෙනවා නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මේ ජලය ගොවිතැන්නට දෙනවද බීමට දෙනවද කියලා ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ලංකාවේ ජල, ඒ කියන පොදු ජල කළමනාකරණ ක්‍රමවේදයක් නැහැ. මම ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් විනාඩියක් දෙන්න මේක ජාතික ප්‍රශ්නයක් නිසා මම මේක කියන්නේ. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, වාරි මාර්ග නිර්මිත හා ගොවි ජන සේවා නිර්මිතවල රක්ෂිත ප්‍රදේශ වෙන්කර නොමැති බැවින් කෘෂි කර්මාන්තයේ කටයුතු සිදු කරගෙන යෑමේදී බොහෝ ගැටලුවට මුහුණ දී තිබෙනවා. උදාහරණයක් ලෙස බවුලාන වසම අට්ටමලේ කරුපමලේ වැව, මෞස්සාව වසම ගෝංගල වැව, බෝපිඩියවත්ත වැව, වනහපුව වැව, මුරපොළ ඇල මාර්ගය, ගුරුගල්වේ ජලාශය වාරි මාර්ග දෙපාර්තමේන්තු හා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තු හරහා තමන්ට අයත් අදාළ වාරි නිර්මිතවල රක්ෂිත ප්‍රදේශ වෙන්කර දෙන්න කියලා ඔබතුමා ඉල්ලීමක් කරන්න ගරු අමාත්‍යතුමනි. වැව් රක්ෂිත සම්බන්ධව කටයුතු කරොත් පැහැදිලිවම රක්ෂිත මීටර 100ක දුර ප්‍රමාණයකට කිසිදු ඉදිකිරීමකට ඉඩක් කියලා නැහැ ගරු මන්ත්‍රීතුමා. එයත් ඒ වගේම අර අපි කියන පනත හරහා, පනතේ සංශෝධනය හරහා එයා ආරක්ෂා කර දෙන්න කටයුතු කරනවා. වගේම ඔබතුමා කිව්වා මිනිපෑලේ වැඩ දැන් රටේ ආර්ථිකමය තත්ත්වය මත හෝ දේශීය අරමුදලින් සිද්ධ කරනවා නම් ප්‍රමාදයි ප්‍රමාද වෙන්නේ. නමුත් ඔය සංවර්ධන කටයුතු සිදු වෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත, ණය ආධාර මත. ඒ නිසා එය කඩිනමින් ඒ ප්‍රශ්නය බලලා විසඳන්න අපි කටයුතු කරනවායි කියන එකත් මේ වෙලාවේදී ඔබතුමාව දැනුවත් කරනවා. ඒ වගේම ජලය ලබා දීමේදී ගොඩාක් වෙලාවට ගොවි ජනතාවගේ ওই ප්‍රශ්නේ එනවා ජලයට ප්‍රමුඛතාවය කුමක්ද කියන එක. දැන් විදුලි බලය ගත්තොත් ගරු මන්ත්‍රීතුමා, විදුලි බලය ලබා දෙන්නේ වාරි කර්මාන්තය සඳහා ජලය ලබා දීමේදී පමණයි. එතකොට වාරි කර්මාන්තය තමයි මහවැලියේ ප්‍රමුඛතාවය. හැබැයි ඒ ගොවි ජනපදවල ජීවත් වෙන ජනතාවටම තමයි පානීය ජලය දෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න පරපුරක් වෙනුවෙන් ගොවි ජනතාව අවබෝධ
කරගත යුතු වෙනවා යාලටම තමා මේ පානීය ජලය දෙන්න කියලා. ඉතින් එතෙන්දි මං හිතනවා ප්‍රමුඛතාවයේ විය යුත්තේ පානීය ජලය කියන එක ගරු මන්ත්‍රීතුමා. ඒ නිසා විදුලිය උත්පාදනයට වෙනම ජලය භාවිතා වෙන්නේ නැහැ.
Thank you.
බොහොම ස්තුතියි.
Question number 40 honorable Gayantha Karunathilaka to ask the Minister of Investment Proportions.
සතු දෙක කල් ඉල්ලනවා ගරු.
Question number 41.
එකwidetilde නෑ.
Question number 41 honorable Nalin Bandara Jayamaha.
සත්‍ය දෙක කල් ඉල්ලනවා ගරු.
ගරු වාස මන්තුමනේ මම හිතන්නේ මේ අපේ අලුත් ඇමතිතුමා අපේ ධම්මික පෙර ඇමතිතුමාගෙන් අහලා තියෙන ප්‍රශ්නේ. එතුමා પાස්පෝර්ට් පොලිමේවද දන්නේ නැත්තේ ආපු ගමන් මොකද?
Question number 42 honorable Nalin Bandara Jayamaha to ask the Minister of Investment Promotion.
දෙක කල් ඉල්ලනවා.
Question number 43 honorable Udayan Kirindagoda to ask the Minister of Investment Promotion. Question number 44 honorable Hesha Vitanage absent. Question number 45 honorable Jagat Kumar Sumitra Rachi absent. Question number 46 honorable Andra Dizanayaka to ask the Minister, Prime Minister of absent. Second round. Question number 1. Honorable Minister.
Sabagata karna.
Question number 10.
Anwa kata nagadu.
Sabagata karna.
Question number 31.
Sabagatumini hano.
Sabagata karna.
Question number 32.
Ano.
32.
Isara metuma.
Sama inna.
To the Honorable Minister of Environment.
Api 32 ekata sati deka kal illala thiyena.
Question number 33.
Sabagata karana.
Ano.
Question number 34.
Ano katana gathu.
Sabagata
karana. Question number 35.
Ekatana.
Sabagata karana.
Question number 44.
Anama.
Sabagata karana.
Question number 45.
Ano.
Sabagata karana.
Question number 46.
Ano.
Sabagata karana.
West Department. At the commencement of public business, item number one,
Dipat Karna.
House agrees. Item number two, no, only. Yeah. The Parliament is adjourned till.
Parliament to the 2022 July 5th, Nyagaharuada Dina, Peruvaru 10 Dakwa, Kalte Biyutiya Yojana Karu.